hari ini. Padang kan ini. අපි එතකොට දැන් මේ වෙනකන් කතා කරගෙන ගිහිල්ලා ඉවර වුණේ චතුර්විධ විනය කතාවයි විනේදරේකුගේ තියෙන ඕන ලක්ෂණ ගැනයි තමයි කතා කරගෙන ගියේ. ඒක 168 පිටුවේ තමයි අපි නවත්තලා තියෙන්නේ. අට කතාව. ඒකට අපි මේ කතා කරපු දේවල් ගැන පිටියෙන් අපව මතක් කරගත්තොත් මතක් කරන්න තියෙන්නේ තමන් මේ ධර්මය විනේ හැදෑරීම කිසිම හේතුවකින් දැන් අන්තිමට කියපු දේවල් වල ඒකෙන් අපිට ගන්න තියෙන දේ තමයි දැන් අදාර අන්තිමට කියපු කොට තියෙන පැහැදිලි වෙන්නේ නැති. අපි මේ ධර්ම විනේ හැදෑරීම එතකොට නිවන පිණිසයි මේ දේ කරන්න ඕන. එහෙම නැතුව වෙන අරමුණු තියාගෙන නෙවෙයි. ඒකෙදි අපිට තව කෙනෙකුට උපකාර කිරීමත් ඒකත් නිවන් අරමුණින් කරන්න ඕන. තව අපිට මුල් කවුරු හරි තමන්ට තමන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. විනය ගැටලුවක් අහනවා. ඒකට අපි උපකාර කිරීමත් තමන්ගේ පාරමිතා ශීර්ෂයෙන් නුවණින් කරුණා හිතින්ම කරන්න ඕන. එහෙම නැතුව තව කෙනෙකුට විද්දන අදහසින් පීඩා කරන අදහසකින් කවදාවත් ධර්මයේ විනය හදාරන්න හොඳ නැහැ. එහෙම කළොත් ඒක තමන්ටත් අනතුර පිණිස පවතිනවා. තව කෙනෙකුටත් අනතුර පිණිස පවතිනවා. සාසනයටත් අනතුර පිණිස පවතිනවා. ඒ නිසා තමන් මේ කරන හැදෑරීම නිත්තරණ පරියප්තියක්. නිත්තරණ පරියප්තිය කියලා අපි අර මුලින්ම ඉගෙන ගත්තේ. ඒ විදිහේ පරියප්තියක් කරගන්න අපි අදිස්ථාන කරගමු. නිවන පිණිසයි අපි මේ ධර්මය විනය හදාරන්නේ කියලා. ඒ නිසා ඉතින් අපි මේ ධර්ම විනය හදාරනවත් එක්කම අපේ හිත ගැනත් අනිවාර්යයෙන්ම අවධානය මේ කරන දේවල් හැම එකක්ම නිතරම කරන්න ඕන. එහෙම නැත්නම් සමහර විට තමන්ගේ මේ දැනීම තව කෙනෙකුට පීඩාවක් වෙනවා නම් ඒ විදිහට අපි වැරදියට මේක පාවිච්චි කළොත් අර කතාවක් තියෙන්නේ සට්ටිකූට പ്രേත වස්තුව නේද මතක ඇති අර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අර තමන් ගල් විදින ශාස්ත්‍රයක් ඉගෙනගෙන ගල් කැට විදින ඊට පස්සේ ඒක හරියට කෙරෙනවද බලන්න පසේ බුදුරජාණන් වහන්සේට විදලා බලනවා ඉතින් ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ කිරිනි වෙනවා ඉතින් ඒක කනට විදිනවා කන පසාරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙනවා ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ කිරිනි වෙනවා ඉතින් ඒකේ විපාක විදියට බොහෝ කාලයක් අවීජියේ ඉපදිලා ශේෂ විපාක විදියට ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. ඒකට මේ අපි මතක තියාගන්න තියෙන්නේ අපි වුණත් මේ ධර්මයේ හැදෑරීම ධර්මයක් කියන්නේ මේක ඉගෙනීම ශාස්ත්‍රයක්. මේක ඇත්තටම නිව හැබැයි දැන් මේ ඉගෙන ගන්න දේ අපි අර නිකම්ම විෂයක් විදියට වගේ විතරක්. දැන් අපි විශ්වවිද්‍යාලවල ඉස්කෝලවල උගන්වනවානේ ඒ ධර්මය. හැබැයි ඒ දේවල් නිවන පිණිස ඉගෙන ගන්නවා නෙවෙයි. ඒ දේවල් ඉගෙන ගන්න ඇත්තටම අපි උනත් ඔය ඉස්කෝලේ ගිහින් ගෙන යන කාලේ අපිට අපි ධර්මය ඉගෙන ගත්තානේ. හැබැයි විභාගයෙන් පාස් වෙන අරමුණකට වගේ ඇරෙන්න අපි ඒ පොත් තුනක් අවබෝධයෙන් බැලුවා නෙවෙයි. ඒ නිසා අපි මේ ධර්මය හැදෑරීම එහෙම අදහසකින් නෙවෙයි. අපේ සීලය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ සමාධිය ප්‍රඥාව වැඩිවීමට උපකාරී වෙන විදියටයි අපි මේ ධර්ම හදාරන්නේ කියන අදිෂ්ඨානේ අපි නිතරම තියාගෙන ඒ මූලික අරමුණ ඔළුවේ තියාගෙන අපි මේ කරගෙන දේම කරමු. එතකොට අපිට වරදින්නේ නැහැ. අපි අතර හෝ පිරිස අතරේ හිම ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේවල් නිතරම මතක් කරගෙන කරගෙන යමු. හොඳයි. එතකොට අපි අද පටන් ගන්න තියෙන්නේ පළවෙනි පරාජිකා ශික්ෂාපදයේ ශික්ෂාපද විභංගය. ඒකේ අට කතාව විභංගයේ ශික්ෂාපද විභංගයේ අට කතාව. මොකද්ද ශික්ෂාපද විභංගය කියන්නේ? ඒකවත් මතක නැද්ද දන්නේ නැහැ දැන්. දැන් දවස් කීපයකට කලින් තමයි ඔක පාලි කොටස අපි කියාගෙන ගියේ. මතකද එහෙම ශික්ෂාපදයේ පදයේ පද එකින් එක වෙන් කරලා අර්ථ කිව්වා. පද භාජනීය කියලත් අපි ඒකට නමක් දුන්නා. ඒකට මේ පද භාජනීයටම කියන නමක් තමයි ශික්ෂාපද විභංගය කියන්නේ. ඒ කියන්නේ ශික්ෂාපදයේ කොටස් බෙදලා විස්තර කරන දේශනාව. ඒකට මෙන්න මේ පද භාජනීයේ තියෙන අර්ථය තවදුරටත් විස්තර කිරීම තමයි දැන් අපි මේ අට කතාවෙන් කරගෙන යන්නේ. ඒකේ මුලින්ම කොහොමද විස්තර කරේ? පද භාජනීය පටන් ගත්තේ කොහොමද? යෝපනාති යෝ යාදිසෝ යථා යුත්තෝ යතහා ජච්ඡෝ ওই විදිහට විස්තරයක් කිව්වා දේශනා කළා. ඒක අපි ඒ ටිකේ අර්ථ ටික ඉක්මනට බලාගෙන යමු එහෙනම් නේද? ස්වාමීන් වහන්සේ කවුරු හරි වෙන විශේෂ බලාගෙන අප කවුරු හරි තික්ඛින්ද්‍රියස්ම බැලුවද? මුලම පළවෙනි ඡේදේ කියමු බලන්න.
ඉදාන සික්ඛාපද
ඉදානි දැන් නෑ ඒ ටිකේ මෙහෙමයි ගන්න ඕනේ. ඉති ආදි එත් යනාදී මෙහි යෝපන ඉති විභජිතම්බම් පද යෝපන යනු බෙදී යුතු පද
යෝ යනාදී
හරි.
විදච්ච රස්මා පනාති මුඛත මත්තන්. එදිට
යම් හේකි.
යම් හේකින් පහයන් නිපාත මාත්‍රේ. යම් කිසිවෙක් නම් වේද
සෝ හිතෙමි
අවස්සං නිද දුක්ඛ ජාති නාම බොත් සීල විහාර ගෝචර වෛරිසු
අව ඒකාන්තෙන්
නිද දුක්ඛ ජාති නාම
ගෝත්‍ර
සීල විහාර ගෝචර වෛරිසු වලසී ඒකේ
දක්නා ලැබේද?
සස්මාතං සතා ඥාතේති සං පදේන.
එබැවින් ඔහුව එසේ හැඟවීමට
සං පදේන එම ප්‍රදේශයේ ප්‍රකාශිතෝ
යාදිසෝ යනාදිය වදාළ සීක වදාළ සීක
සත්ත යාදිසෝති නිවසේ යාදිසෝවා කාර්සෝවා රෝති සත්ත ඉදි යාදිසෝති යාදිසෝ ගන්න නිවසේ නිවසේ යාදිසෝවා කාර්සෝවා රෝති යම් බඳු
එතනයි යාදිසෝවා පාදිසෝවා කියද්දි යම් ඒ ආකාර කෙනෙක් වේවා බීගෝවා ඒ පද දෙකම එකට අපි අර්ථ කියන්නේ යාදිසෝවා
පාදිසෝවා
මදුරෙකුගේ සමේ පැහැ යැත්ති. ඒ දෙකේම අර්ථ එකට කියනවා. දැන් ඔය ය ත ශබ්දවල උතන යුගලණ යන්නේ සිංහලයේදී ওই විදිය රටාවක් නැහැ. ඒ නිසා අර යේන වාත් යේන තේන කියන ඒ පද අපි අර්ථ කියද්දී යම් ඒ කියලායි කියන්නේ. ඒ වගේම එතන යථා ජච්ඡෝ එතන යං ජච්ඡෝ තං ජච්ඡෝ කියන ඒවා වෙන වෙන අර්ථ කියන්න ගියොත් අපහැදිලි වෙනවා. ඒ නිසා අපි කියන්නේ යම් ඒ ಜಾති ඇත්තෙක් වේවා.
යං ජච්ඡෝ වා තං ජච්ඡෝ වා හෝ යම් ඒ ಜಾති ඇත්තෙක් වේවා.
කත්තියෝ වා
සියෝ වා ප්‍රාඥනෝ වා දෙස්සෝ වා සුද්ධෝ වා කියලා අස්තු. සබ්ධියෝ නිකෝ ප්‍රාඥනෝ
යේනවා තේනවා ගොත්තේන යම් ඒ ගෝත්‍රයකින් යුක්ත වූවෙකු හෝතු වේවා.
කච්චායනෝ වාසිතුවා කෝෂී වාසී අස්තු. කච්චායනෝ වාසිතුවා කෝෂී මූලං අන්තයි.
ඒ කියන්නේ ඒ ගෝත්‍රයක කෙනෙක් කියන එකයි. කච්චායන ගෝත්‍රයේ කෙනෙකු වාසි වාසිෂ්ඨ ගෝත්‍රයේ කෝෂීය ගෝත්‍රයේ හෝ කෙනෙකු වේවා.
යතා සින්දෝති සිදීනේසු යතා සින්දෝවා සතාසීවා හෝතු.
එතන සීල කියලා කියන්නේ ප්‍රකෘති කියන එකයි, ස්වභාව කියන එකයි. ස්වභාවයන් අතුරින් යම් ඒ ස්වභාව ඇත්ති.
නවකම් සීලෝවා උද්දේශ සීලෝවා වාසුද සීලෝවා කියලා අර්ථය. නවකම්
ස්වභාවයේ නවකර්ම කරන ස්වභාවය ඇත්තේ හෝ
නවකම් කරන ස්වභාවය ඇත්තේ හෝ
කරන
විහරණ
අතුරින්
යම්
ඒ ආකා යම් ඒ ආකාර විහෙරණ ඇත්තේ වේවා.
යම් ඒ ආකාර විහෙරණ ඇත්තේ වේවා. නවතම් විහාරිවා උද්දේශ විහාරිවා වාසුද විහාරිවා කි අස්තේ. නවකර්ම
විහෙරණ ඇති කියලායි කියන්න ඕන. නවකර්ම විහෙරණ ඇති හෝ
උද්දේශ විද්‍යාවේ විදර්ශනා විද්‍යාවේ ජනාර්ථය යථා දෝෂරෝපි දෝෂේසුති යථා දෝෂරෝවා තථා දෝෂරෝවා කෝසති යථා දෝෂරෝපි යන දෝෂේසුති යම්මේ දෝෂයන් අතුලින් යථා දෝෂරෝවා තථා දෝෂරෝවා කෝසති
යම් ඒ
වේවා නවකම්ම ගෝචරෝවා උද්දේශ ගෝචරෝවා වාසික ගෝචරෝවා ඇති අතු නවකම්ම ගෝචරෝ උද්දේශ ගෝචරෝ වාසික ගෝචරෝ යන අර්ථය තේරවාටි ආදිසු වයෝ ප්‍රාදිසු යෝවා සෝවා හෝති තේරවා
ඉති ආදිසු
තේරවාය
ජනාදීන්ති වයස වැඩි හිටිකම් ආදිය අතුරින් යෝවා සෝවා හෝතු යම් ඒ කෙනෙක් වේවා
පරිපූර්ණ දසවස්සකාය හේවා
නැහැ තාය කියද්දි බැවින් කියන අර්ථය පිරිපුන් දසවස් ඇති බැවින් තෙරුන් වහන්සේ කෙනෙක් හෝ
පූර්ණ පංච වස්ත්‍රකාරය පංච වස්ත්‍රකාරය
ඒක අත්තේ කියලා හදාගන්න ඕන. ඉමස්මින් අත්තේ වෙන්න ඕන. ඒක අපි එතන අර්ථයක් ගැලපෙන්නේ චට්ට සංගායනා පොත් කරලා තියෙන අත්තේ කියන.
අතකෝ සබ්බෝව ඉමස්මින්
අතකෝ කියන පදේ යොතන අපි නිතරම කියන්නේ ඉක්බිති කියලානේ. එහෙම නැත්නම් මෙතන අර්ථය ඊට වෙනස් විදියට ගන්න ඕන. ඒක ගැන කියලා තියෙනවා කිං උත්තං හෝති කියන අර්ථය ගන්න කියලා. කුමක් කියනා ලද්දේ වෙයිද කියන අතකෝ කුමක් කියනා ලද්දේ වෙයිද ඉමස්මින් අත්ථි ඒසෝ සබ්බෝව මේ සියලු දෙනාම යෝපනාති උච්චති යෝපනයයි කියනු ලැබේ. හරිනේ මේ ටික අපි බලාගෙන යමු. හිනම් මොකද්ද කියන්නේ කියලා දැන් කොහෙද මේ අපි කියන ටික පෙළේ තියුනේ? ඒ තැනත් දැන් පෙරලලා ළඟ තියාගෙනයි මේ ටික එතකොට බලාගෙන යන්නේ. එතකොට ඒකේ තියෙනවා මුලින්ම යෝපන යෝපනාති යෝ යාදිසෝ කියලා පදයක්. හැබැයි යෝපනාති යෝ යාදිසෝ ඒ තමයි යෝපන. කොහෙද යෝපන කියන එක තිබුණේ? ශික්ෂාපදේ. යෝපන භික්කු කියලා තියෙනවානේ. යෝපන භික්ඛු භික්ඛූණං සික්ඛාසාජීව සමාපන්නොන්න. ඒකේ යෝපන කියන පදේ අර්ථය තමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යෝපනාති යෝ යාදිසෝ අන්න ඒ ටික දේශනා කරනවා. එතකොට ඒ ටිකේ අර්ථය තව ටිකක් විස්තර කරනවා. යෝපන කියලා කියන එකේ අර්ථය යම් කියන එකනේ. යෝපන කියන එක තේරුම යම්. යෝපන භික්ඛු කියන්නේ යම් භික්ෂුවක්. එතකොට යෝ කියන එක විතරක් ගත්තොත් යම් කියන එකයි තේරුම. ඒක ගැන තමයි මේ විස්තර කරන්නේ. යෝපනාති යෝ යාදිසෝ इति එත් इति ආදි එත් යෝපනාති විභජිතබ්බම් පදං. දැන් මේකනේ කළු අකුරෙන් තියෙන පිළේ. යෝපන කියන එක විස්තර කරපු පද පිළ තමයි ඊළඟට තියෙන්නේ යෝ යාදිසෝ යථායුක්තෝ යථාජච්ඡෝ යථානාමෝ ඒ ටික. ඒතර මේ යෝපන කියලා කිව්වේ බෙදිය යුතු පදයයි. මේක පදය විස්තර කරලා පෙන්විය යුතු පදේ තමයි යෝපන කියලා කිව්වේ. එතන ඉස්සරහින් තියෙන්නේ ඒකේ අර්ථ ටික. පැහැදිලිනේ. බෙදීමට ලක් ඒ බෙදිය යුතු පදේ තමයි මේක. ඒකේ අර්ථ ටික තමයි ඉතිරි තියෙන විස්තරය. පැහැදිලි වෙන්නේ ඒ නිසා තමයි අපට කිව්වේ විභජන පදානි කියලා. ඒකට අපි කියන්නේ සිංහලෙන් විභජන පද. පැහැදිලි නේද? ඒක මේ යෝපන කියලා කිව්වේ විභජිතබ්බ බෙදිය යුතු පදයයි. යෝයාදි සෝයතා යුත්තෝ ඒ විදිහට තියෙන ටික බෙද ඒකේ අර්ථ ටික. ඔව් විභජන පද කියලා අපි ඒකට කියනවා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ඒකේ අර්ථය විස්තර කරද්දී මුලින්ම තියෙන්නේ යෝ යාදිසෝ කියලයි. එතකොට යෝ පන කියන එකේ පන කියන කොටසේ ඇතරම විශේෂ අර්ථයක් නැහැ. ඒකයි මේ කිව්වේ නිපාත මත්තං. පන කියලා කිව්වේ නිපාත මාත්‍රයක්. යෝ කියලා කියන එක විතරයි ඇතරම මේ බෙදිය යුතු පදයේ අර්ථ පදය. පැහැදිලිනේ? යෝ පන කියන එකයි විභජිතබ්බ පදය. ඒකේ යෝ කියන කොටස තමයි ඇත්තටම අර්ථ පදය. ඒකේ තමයි අර්ථයක් තියෙන්නේ. පන කියන එක නිපාත මාත්‍රයක්. ඊපස්සේ යෝ කියන පදේ අර්ථය අනියමයෙන් පුද්ගලයෙක්ව දක්වන පදයක්. යෝ කියලා කියන්නේ අපි දැන් කෙනෙක්වනේ කියන්නේ. යෝ කියන්නේ යමෙක් කියන එකයි. ඒකට යමෙක් කියති යෝගෙන් කියවෙන්නේ පුද්ගලයෙක්ව දක්වන අසුවලායි කියලා කෙලින්ම කියන්නේ. අනියමේ යමෙක් ඒ යමෙක් මේ සිල්පදේ කැඩුවොත් කියලා කියද්දි කියවෙනවද අසුවලාමයි කියලා? එහෙම නැහැ. ඒක නිශ්චිතව එහෙම කෙනෙක්ව නියම කරලා පෙන්නන්නේ නැති නිසා යමෙක් කියන එකෙන් එක ඒ වචනේට අපි කියනවා අනියමයෙන් පුද්ගලයෙක්ව දක්වන වචනයක්. ඒ නිසා අන්න ඒ අනියමයෙන් පුද්ගලයෙක් දක්වන මේ පදයේ අර්ථය දක්වමින් අනියමයෙන් පුද්ගලයෙක්ව දක්වන යෝ පදයක්ම ඊළඟට මුලින්ම එක අර්ථය වශයෙන් කිව්වා. යෝ පනාති යෝ. යෝ පන කියන්නේ යමෙක්. ඒකයි අර යාදිසෝ පදේ ඊළඟ පදේ. පැහැදිලිද? ඒතර පළවෙනි අර්ථය විස්තර කරපු පදේ තමයි යෝ කියන්නේ. යෝ පන කියන එකේ පළවෙනි අර්ථය යෝ. ඊළඟ එක තමයි යාදිසෝ. ඒ නිසා අන්නේ යෝ කියන පදයේ අර්ථය මේ විදිහට දැනගන්න කියලා කියනවා. යෝපන කියලා කියන්නේ යෝ කෝචීති උත්තං හෝති. යෝ කියන පන කියන එකේ තේරුම තියෙන්නේ යම් කිසිවෙක් කියන එකයි තේරුම. ඉතින් මේ ව්‍යාකරණ කාරණාවක් ටිකක් කියන්නේ. යම් හේතුවකින් මෙන්න මේ විදිහේ ඒ යම් මේ විදිහේ කෙනෙක් යම් කිසි නමක් තියෙන කෙනෙක් ඉන්නවද? ඒ කෙනා දැන් මේ යෝ කියලා කියපු යම් කිසි භික්ෂුවක් ඉන්නවනේ. දැන් යෝපන භික්ඛු කියන දෙන යම් කිසි කෙනා. ඒ කියපු කෙනා ඒකාන්තයෙන්ම මේ ලිංග යුත්ත ಜಾති නාම ගෝත්‍ර සීල විහාර ගෝචර වය කියන මෙන්න මේ එකිනෙක ආකාරයකින් දක්නට ලැබෙනවා. මෙතන මේ මොකද්ද ලිංගං කියන්නේ? ආකාරය කියන එකයි. දැන් අපි හිතමුකෝ දැන් මේ සිල්පදේ කඩා ගන්න කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. යෝපන භික්ඛු මේ තුනම භික්ඛුන් නම් සික්කාසාජී සමාදත්තන්නෝ. දැන් ඒ ටික තියාගෙන යන්නේ. ඒකට යම් භික්ෂුවක් අපි හිතමුකෝ මේ පළවෙනි පරාජිකාව කැඩුවයි කියලා. එතකොට ඒ කෙනාගේ මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙනවා. මොනවද? ඒ කෙනාගේ මේ ආකාරයක් තියෙනවා. මෙතන ලිංගෝ කියලා කියන්නේ ඒ කෙනාගේ පේන විදිහේ ආකාර. දිගද, උසද, කෙටිද? මෙතන දීග කියන්නේ දිග කියලා කිව්වට දැන් පාලි භාෂාවෙන් අපි සිංහලෙන් කියන්නේ උසයි කියලා නේද? දිග ළමයෙක් කෙනා දිග ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අපි කියන්නේ පාලියෙන් එක දීගෝ කියලා කියන්නේ. ඒ වෙනස සිංහලෙන් කියන්නේ උසයි කියලා. රත්තෝ කියන එක නම් සිංහලෙන් සමහරවිට පාවිච්චි කරනවා කෙටි කොටයි කියලා නේද? අපි සාමාන්‍යයෙන් කියන්නේ මිටි කියලා නේද? උස මිටි කියලා. පාලියෙන් පාවිච්චි කරලා තියෙන්නේ දීග රත්ත කියන වචන දෙක. එතකොට දැන් ඒ කෙනාගේ පිටින් පේන ආකාරය තමයි ලිංග කියලා කියන්නේ. එතකොට මේ කෙනා උස කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ පරාජිකාවට පත් වෙන කෙනා ඉතින් උස, කොට, මිටි, මහත ඔය කියන පිටින් පේන ආකාර වලින් මොකකින් හෝ අපිට අඳුරා ගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙන්න මේ ලක්ෂණ ඒ කෙනාගේ තියෙනවා. ඒත් එක්කම යුත්ත කියන්නේ යෙදුණු යම් යෙදුණු කියන එකයි. එතකොට යෙදුණු කියන්නේ යම් කිසි දෙයක යෙදුණු. ඒ කියන්නේ තරහට විස්තර කරනවා. ඉතින් නව කර්ම ඉගෙනීම් මේ වගේ මොනවා හරි දෙයක යෙදුණු කෙනෙක් නේ කියනවා. එතකොට ಜಾති කියන එකත් එහෙමයි. මොකක් හෝ ಜಾතියකට අයිති. නාම කියන්නේ මොකක් හෝ නමක් තියෙනවා. ගෝත්‍ර කියද්දී මොකක් හෝ ගෝත්‍රයකට අයිති. සීල කියන්නේ යම් කිසි ස්වභාවයක් තියෙන. ඉස්සරහට විස්තර වෙනවා එකින් එක. ඒතර විහාර කියන්නේ යම් කිසි විහරණයකින් වාසය කරන. ඒවත් ඉස්සරහට විස්තර වෙනවා. ගෝචර කියන එකත් එහෙමයි ඉස්සරහට විස්තර වෙනවා. මොන විදියෙ ගෝචරයක් මොන විදියෙ හැසිරීමක් මේ කිනාගේ තියෙනවා. ඒ වගේම වයස් අතරින් ඉතින් මේ මොකක් හෝ වයසකට මේ කිනා අයිති වෙනවා. මෙන්න මේ කියන බෙදීම් අත වලට අයිති ඒ එක්කින් අපිට දකින්න ලැබෙන කෙනෙක් තමයි මේ යෝ කියන එකෙන් කියවෙන කෙනා. ඒ නිසා එය ඒ ආකාරයෙන් දැක්වීමට ඒ ප්‍රභේදය දක්වමින් යාදිසෝ යනාදී පද ඉස්සරහට විස්තර කළා. අන්න අර කලින් කියපු ලිංග යුත්ත ಜಾති අන්න ඒවා ටික එකින් එක පෙන්වන්න තමයි ඊළඟ පද ටික භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒකට ඒකේ දෙවෙනි පදේ තියෙන යාදිසෝ කියලානේ. ඒ යාදිසෝ කියන කියේ තේරුම යම් බඳු කියන එකයි. යම් ආකාර ඇති කියන එකයි. අන්න ඒකෙන් එතකොට ප්‍රකට වෙන්නේ ඒ කෙනාගේ ස්වභාවය. පිටත පේන ලිංගය කියලා අපි අර කලින් කියපු වචන. පැහැදිලිද? ඒ කෙනාව හඳුනා ගන්න අපි යාදිසෝ කියන කියේ සිංහල තේරුම යම් බඳු කියන එකයි. යම් ආකාර ඇති. එතකොට ඒක ගැන මේ නිසා තමයි විස්තර කිව්වේ. ලිංග වශයෙන් යම් ඒ ආකාර ඇති කෙනෙක් දිග කොට කළු සුදු මගුරෙකුගේ හැමේ පාට තියෙන කෘෂ ඒ කියන්නේ කෙට්ටු කෙනෙක් වෙන්න පුළුවන් මහත කෙනෙක් වෙන්න පුළුවන් ඔය කවුරු හරි කෙනෙක් තමයි මෙන්න මේ එතකොට යෝ කියලා කිව්වේ යම් කෙනෙක් කියන එකෙන් අර්ථය මේ මගුරගේ පාට කොයි වගේද දන්නවද මංගුරච්චවිස් වන්න මගුරව නම් අපි දැකලා තියෙනවා කියන්න වෙන්නේ මගුරගේ පිටේ පාටම කියලා තමයි නේද මේ ගත් නන්දක මේවක ඇලි අර හුදු ලොකු ප්‍රතිගය හරි අපිට උගේ පාට පස්සේ ඒක ගැන අපිට එච්චර වැදගත් අපි ඒක නිසා ඒක අපිට එච්චර වැදගත් නෑ මෙතෙන්ද මතක තියා මෙතන කියන්නේ ඉතින් ඔය කොයි විදිය කෙනෙක් හෝ වේවා ඉතින් යම් කිසි භික්ෂුවක් කියද්දි ඉතින් ඔය කොයි හරි පාටක් කොයි හරි පාටකට ආйти භික්ෂුවක් කවුරු හරි කමන්නේ ඔය යම් නෑ අපි ඒකේ අර්ථ කියද්දි කියන්න ඕන යාදිසෝවා සාදිසෝවා කියන කෙනෙක් යම් ඒ ආකාර ඇත්තේ වේවා නෑ මෙතන අර්ථ කියද්දි ඊට දැන් යෝවා සෝවා නහෝති යම් ඒ කෙනෙක් නෙවෙයි ඒ විදිහටයි අර්ථ කියන්නේ එතන යම් ඒ ආකාර ඇති කෙනෙක් වේවා හරි ඊට පස්සේ යතහ යුත්තෝ ඉතින් මේ පරිජයටපත් වෙන භික්ෂුව යතහ යුත්තෝ යදීම් වශයෙන් ඉතින් යම් දෙයක යෙදෙන කෙනෙක් ඉතින් මොනවා හරි දෙයක යෙදෙන කෙනෙක් නේද ඒකයි මේ ඉස්සරහට විතර ගන්න නව කම්ම යුත්තෝ වා උද්දේශ යුත්තෝ වා වාස දුර යුත්තෝ වාති අච්චෝ එක්කෝ නව කර්ම කරමින් ඉන්න භික්ෂුවා එහෙම නැත්නම් ඉගෙනීම් කරන භික්ෂුවා එහෙම නැත්නම් විපස්සනා ආදී කරන භික්ෂුවා එතකොට ඒකයි මෙතන මේ කිව්වේ මේ මොකක් හෝ දෙයක යෙදුණු භික්ෂුවා මෙතන අර යෙදීම් ගැනයි ඒකයි අර පදේ විස්තර කරන්නේ යතහා යුත්තු යම් දෙයක යෙදුණු කෙනෙක් යතහා ජච්චෝ කියන්නේ ಜಾති වශයෙන් උත්ති මොකක් හෝ ಜಾතියකට අයිති කෙනෙක් මේ යෝපන කියන පදේට අයිති වෙන කෙනා ඉතින් මේ වචර අපේ මේ කාරණාවට ලොකු බලපෑමක් වෙන්නේ නැති නිසා අපි ගොඩාක් ඒ වගේ ප්‍රශ්න විස්තර කරන්න දේවල් නැහැ තොර ಜಾති වශයෙන් යම් ඒ ಜಾතියකට අයිති කෙනෙක් ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මොකක් හෝ ಜಾතියකට අයිති කෙනෙක්. තොර යතහ නාමෝ කියන්නේ නම් වශයෙන් මොකක් හෝ නමක් තියෙන කෙනෙක් මේ ඇවතට පත් වෙනවා නම් ඒ කෙනා. ඉතින් බුද්ධ රක්ෂිත, ධම්ම රක්ෂිත, සංඝ රක්ෂිත කියන මේ මොකක් හරි විදිහේ දැන් ඒකට කියන්න බෑ දැන් මේ දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නම් නැහැ නේ. ඒකට එහෙම අයිති ඒ කෙනා අයිති වෙන. ඒකත් අයිති දැන්. ඒ නිසා තමයි යතහා නාමෝ කියලා කිව්වේ යම් ආකාර නම් මේ උදාහරණ ටිකක් විතරයි පෙන්නලා තියෙන්නේ. ඉතින් කවුරු හරි මේ අවතක් මේකේ සුදින්නෝ කියලාත් නැහැ නේ. ඒ වගේ නේ. ඒ වගේ මොකක් හෝ ඒ නමක් තියෙන කෙනෙක් ගැනයි මේ කියන්නේ. තේරුණානේ? හරි. ඒතර යතහ ගෝත්‍රෝ කියන්නේ මොකක් හෝ ගෝත්‍රයක් තියෙන කෙනෙක් මේ. එතකොට මේකට මේ දේ සිද්ධ වුණොත් ඒ කෙනා. ඉතින් ගෝත්‍ර වශයෙන් ඒකයි මේ කිව්වේ කච්චායන ගෝත්‍රයේ වාසිට්ඨ කෝසිය මේ මොකක් හෝ ගෝත්‍රයකට අයිති කෙනෙක්. යතා සීලෝ කියන්නේ සීල කියලා මෙතන කියන්නේ සීලේසු කියන පදේ විස්තර කරන්නේ ප්‍රකතිසු ප්‍රකෘතියක් යම් ප්‍රකෘතියක් යම් ස්වභාවයක්. එතකොට නව කර්මවල යෙදෙන ස්වභාවයක් තියෙන. එහෙම නැත්නම් ඉගෙනීමෙම වැඩි ඉගෙනීමවල යෙදෙන ස්වභාවයක් තියෙන. විදර්ශනාවේ යෙදෙන ස්වභාවයක් තියෙන. මෙන්න මේ වගේ කෙනෙක්. ඉතින් මොකක් හෝ එතකොට සමතේ කියන්නේ ඒ මොකක් හෝ එකක් මේකටම අයිති ඈ. මොකක් හෝ තමන් ඒ කටයුත්තක යෙදෙනවා කියන එකයි. නිකම්ම ඉන්නවා නම් ඒකත් ඉතින් නිකන් කල්ලැරීමේ යෙදුණු. හරි. ඒවත් අයිති හැම කොහොම හිටියත් මේකට අයිති වෙන්නේ නැති වෙන්නේ. ඔය ඒකෙත් නේද. දැන් නිදා ගන්න එකෙත් යෙදෙනවා. හරි. ඒ වගේ නෙච්චර හිතන්න ඕනේ නෑ මේ හැමෝම මේකට අයිති කියලා දැනගත්තාම ඇති ඈ. ඒවා ඉතින් අර න්‍යායන් වශයෙන් Taman දැනගන්න ඕන දේවල්. හරි. එතකොට යථා විහාරී කියන්නේ විහෙරණ අතුරින් යම් විහෙරණයක යෙදෙන. නව කර්ම, උද්දේශ, විපස්සනා මේ කියන භාවනා ආදී මේ මොකක් හෝ විහෙරණයක යෙදෙන භික්ෂුව. යථා ගෝචරෝ කියන්නේ ගෝචර විදියටත් පෙන්වන්නේ ඒ ටිකමයි. එතකොට මේ නව කර්ම උද්දේශය එහෙම නැත්නම් භාවනාදී ඒ කටයුත්තක හැසිරෙන කියන එකයි මෙතන ගෝචර කියද්දී හැසිරීම කියන අර්ථය අරන් තියෙන්නේ. එතකොට තව ඊට පස්සේ ඒකේ අන්තිමට විස්තර කරන්නේ තේරෝවා නවෝවා මජ්ඣිමෝවා ඒසෝ උච්චති යෝපනාති. ඉතින් මේ කෙනා තේර වෙන්නත් පුළුවන් මජ්ඣිම කෙනෙක් වෙන්නත් පුළුවන් නවක කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ කොයි විදියෙ හෝ කෙනෙක් ගැනයි මේ කියන්නේ යෝපන කියන එක. එතකොට තේරෝ කියන මේ පද ටික ඉතින් මෙතන විස්තර කරනවා. පරිපූර්ණ දසවස්සකාය තේරෝ. දසවස හෝ ඊට වැඩි කෙනෙකුට කියනවා තේර කියලා. එතකොට පහකට අඩු කෙනාට කියනවා නවක භික්ෂුවක් කියලා. නවක භික්ෂුවක් කියන්නේ පහකට අඩු. එතකොට ඒ අතරමැද කෙනාට කියනවා මධ්‍යම භික්ෂුවක්. මධ්‍යම භික්ෂුව. හරි. පදුම තිරියා කියනවා වගේ එතකොට මජ්ඣිමයි දැන්. නේද? රස 10ට වැඩි නම් 10ක් කොයිට වැඩි නම් තේර කියනවා. හරි. ඒකයි මේ කිව්වේ. ඉතින් මේ සියලු දෙනාම එතකොට අන්තිමට අටකතාව කියනවා අතකෝ සබ්බෝව ඉමස්මින් අත්තේ ඒසෝ වුච්චති යෝපනාති. ඉතින් මේ හැමෝම එතකොට මේ යෝපන කියන එකට අහුවෙනවා. ඒ නිසා අර ප්‍රශ්නේ අහන්න දෙයක් නැහැ. ඉතින් හැමෝම අහුවෙනවායි කියලාම අටකතාවේ අන්තිමට කියලා තියෙනවා. එතකොට හැමෝම යෝපන කියන පදේට අයිති වෙනවා. හරි. ඊට පස්සේ ඉතින් ඒකේ මොනවා හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහන්න බෑ. මේ කොටස ඉදින් ලොකුවට ප්‍රශ්න අහන්න තරම් දේවල් නැහැ. ඒකද විනේ විනිශ්චයක් හෝ එහෙම විනිශ්චයන් කියවෙන තැනක් නෙවෙයිනේ. තව ටිකක් ඉස්සරහට තමයි විනිශ්චය ගැන කතා කරන්නේ. හරි. ඊළඟ ටික ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? බික්කුනිදේ.
බික්කුනිදේසේ ඉස්සදීදී බික්කෝ බික්කුනිදේසේ බික්කුනිදේසේදී පික්කදීති පික්කෝ පිණිසි පිණිසිගෙන බැවින් පික්කක නම් වේ. ලබන් දේවා අලහන්තු ලබන්තුවා අලහන්තුවා අරියා යාචනා යාචදීති අසෝ ලබන්තුවා අලහන්තුවා පිඩු ලබන්නේ හෝ නොලබන්නේ හෝ අරියා යාචනාය ආර්ය මහන්සේලාගේ ඉල්ලීමෙන් යාචදීති අසෝ ඉල්ලන්නේ නැහැ. බුද්ධාදී අජ්ජෝපගතම් භික්ඛාචාරියන් අජ්ජෝපගතත්තා භික්ඛාචාරියන් අජ්ජෝපගතෝ නාම බුද්ධාදී අජ්ජෝපගතම් බුද්ධාදී මනහන්සේලා විසින් එළඹි
භික්ඛා
එළඹුණා වූ භික්ඛාචාරියන් පිටුසිඟීමට අජීවකතත්ත එළඹෙමි භික්ඛාචාර්යයන් අජීවකතෝ නම් භික්ඛාචාර්යයන් අජීවකතෝ නම් වේ යෝහිකෝච අපංවා මහන්තංවා බෝධක්ඛන්දම් පහය අගාරස්මා අනගාරියම් අපහිතෝසෝ අතිකෝ රක්කාදීහි ඒක කප්පණං කිත්වා ලිංග සම්පත් ලිංග සම්පටිච්චනේ නේව භික්ඛාචාර්යයන් අජීවකතෝ තේ භික්ඛෝ යෝහිකෝචි යම් කිසි වේකින් අපංවා මහන්තංවා අල්ප වූයේ හෝ මහත් වූයේ හෝ භෝගස්කන්ධම් පහය භෝගස්කන්ධේ හැදම අගාරස්මා අනගාරියන් ඉහිගේයින්
අනගාරිකව පැවිදි වූ
අනගාරිකව අනගාරියම් පබ්බචිතෝ අනගාරිකව පැවිදි වූයේ සෝ මෙතෙමේ කතිකෝ රක්කාදීහි ජීවිත කප්පණං දනිත්වා කතිකෝ භික්ෂාචර්යාවට පැමිණෙනුයි සික්කුණම් වේ පරිපටිපද ජීවිතත්තාවා විහාර මැදේ කාජබත්තං මුංජමානෝපි භික්ඛාචාර්යයන් අජීවකතවදී වික්ඛු පරිපටිපත් ජීවිකත්තා අනුහා බැඳුනාව ජීවිකා රැසිදැමින් හෝ විහාර මැදේ කාජබත්තං මුංජමානෝපි විහාර මැදෙහි කාජබත්තං කදින්ගෙන ලද බත මුංජමානෝපි වන්දනීයද භික්ඛාචාර්යයන් අජීවකතවදී වික්ඛු භික්ෂාචර්යාවට පැමිණෙනුයි භික්ෂුණම් වේ ඉන්දියාලව භෝජන නිස්සාය පබ්බජ්ජාය උත්සාහජා කත්තා භික්ෂාචර්යයන් අජීවක ගතවදී භික්ඛු ඉන්දියාලව භෝජන නිස්සාය පබ්බජ්ජාය නික පරිසංගම් දෙන්නේ
පරිවර්තනී කළත් සමන්නේ නේද
ඉන්දියාලෝක භෝජන
පිඬු ආලෝක භෝජනය නිසා
පිඬු ආලෝක භෝජන නිසා පබ්බජ්ජය පැවිද්දෙහි උසහජාතස්සාව උසහාටගත් දවින්නෝ භික්ඛාචර්යයන් අජීවකතවදී භික්ඛු භික්ෂාචර්යාවට පැමිණීමේ භික්ෂුණම් වේ අග්ග පස්ස වන්න බෙහෙදෙනේන භින්නම් පටන් ධාරේදීදී භින්න පටතරෝ අග්‍රවු පස්ස
මෙතන අගය අග්ග අගය
අගය ඇති අගය ඇති පස්ස
අගයද ස්පර්ශයද වර්ණයද බිනීම
දෙහෙදෙන්න බින්නම් පටන් ධාරයේදී බිඳුනකෝ වස්ත්‍රයක් දරන්නේ නෙවෙයි බින්න පට දරවනම් වේ සත් සත්කච්ඡේදනේන අත් බෙහෙතෝ වේතබ්බෝ සත්තේහි සත්කච්ඡේදනේන සතින් සිදීමෙන් අත් බෙහෙතෝ වේතබ්බෝ වඥාකම ඉදීම තදයේ සහස් අග්නකෝපිහි පටෝ සත්කේන කණ්ඩා කණ්ඩිකං චින්නෝ භින්නක් භෝගෝති සහස් අග්නකෝපි පටෝ දහසක් අදනා වූ වස්සයද සත්කේන සතින් කණ්ඩා කණ්ඩිකං චින්නෝ කැබලි කැබලි කොට සිඳුයේ චින්නක් භෝගෝති අගේ විදුනේ වෙයි පුරිමග්ගතෝ උපට්ඨම් පින අග්ගති පුරිමග්ගතෝ පෙර අගේ උපට්ඨම්පි වාග්ය අර්ථන අග්ගති නොවටි සුත්ත සංසිබ්බනේන අස දේනෝ වේදබ්බ සුත්ත සංසිබ්බනේන නුහුලෙන් ගෙතීමෙන් පස දේනෝ වේදබ්බ ස්පර්ශයේ විදීම දත යුතුය සුඛ සම්පස්සෝ පිහි පටෝ සුත්තේ සංසිබ්බිතෝ භින්න පස්සෝ හෝති කර ස්පර්ශයට
පැමිණි
සූචි මලාදීහි වන්න දේද වේතබ්බ සූචි ඉදිකටු මලාදීහි මලකට ආදීන්ගෙන් වන්න දේද වේතබ්බ වස්සේ වර්ණ ભેදේ දත යුතුය. සුපරිසුද්ධෝ පිහි පටෝ සෝචිකාමතෝ පට්ඨහාය සෝචිමලේන හත්තේද මල ජල්ලිකාහි අවසානේ කජන කප්ප කරණේහිද හින වන්නෝ හෝති. සුපරිසුද්ධෝ වස්සේද සෝචිකාමතෝ පට්ඨහාය ඉන්දිකටෝ
හිඳි කර්මය කියලා කියන්නේ හිඳි කර්මයේ පටන්
සූචි මලේන
හිඳි මලෙන්
හත් තේද අතෙහි දහතිය
මල ජල්නිකාහි
මල ජල්
ඒ දෙකම ගැන කියන්නේ ඒකේ විස්තරය කියන්නේ මල කියලා කියන්නේ අයින් කරන්න බැරි කිලිටි අපි ඒක පොදුවේ කිලිටි කියන වචනයම තමයි පාවිච්චි කරන්නේ. ජල්ලිකා කියලා කියන්නේ ඉවත් කරන්න පුළුවන් විදිහේ කිලිටි දේවල්.
එහෙම කියන්නේ
නැහැ. කෙටියෙන්ම මල ජල්ලි වලින් කියලාම කියනවා.
හත්තේ මල ජල්ලිකා වලින් අවසානයේදී වජන කප්ප කරන්නේ හිට භින්න වන්නෝ හොති. සදන් ගැන්වීමෙන්ද භින්න වන්නෝ හොති. වර්ධ විදිනේ වෙයි. පදවිමන්නා විදෙති ප්‍රකෘති වස්තේ ප්‍රකෘති වන්නේ විජිතපි ඉවත්නේ
අත්හරි
අත්හරි ඒවන් දීහාකාරයේහි භින්නපඩ දරතෝ භින්නපඩ දරවත වික්කෝ ඒවන් මෙසේ දීහාකාරයේහි තුන් ආකාරයකින් භින්නපඩ දරතෝ
ධාරණතෝ
භින්නපඩ ධාරණතෝ විදුනු වස්ත්‍ර දැරීමෙන් භින්නපඩ දරවත වික්කෝ භින්නපඩ විදුනුපඩ දරන්නේ නුයි වික්කෝ නම් වේ ගිහිවත් විදසකානං වා කාසවානං ධාරණ මත්තේ දේව භින්නපඩතෝති බික්කෝ ගිහිවත් විදසකානං වා ගිහිවත්යන්ට වෙනස් වූ කෝ කාසවානං ධාරණ මත්තේ දේව කාසවන් ධාරණ මාත්‍රයෙන්ම භින්නපඩතෝති බික්කෝ භින්නපඩත විදුරුපඩතෝති බික්කෝ නම් වේ.
ඒක අපි මේක බලාගෙන යන මේ දැන් මේ භික්ෂුව කියන පදේ අර්ථය මේ ටික අපි දැනගෙන ඉන්න ඕන නැත්නම් දැන් භික්ෂුවක් කියලා මේ ටික දන්නේ නැති වුණොත් ඇයි භික්ෂුවක් කියන්නේ කියලා නේද? හරි වැඩේ වෙනවා. ඒ නිසා අපි මේ ටික හොඳට දැනගෙන තියෙන්න ඕන ඇයි භික්ෂුවක් කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ටික විස්තර කරනවා. ඒ යෝපන කියන පදයෙන් පස්සේ භික්ඛූති භික්ෂුවක් යනු භික්ඛකෝති භික්ඛු භික්ඛාචරියං අජ්ජෝපගතෝති භික්ඛු භින්නපට දරෝති භික්ඛු සමඤ්ඤාය භික්ඛු ඒ විදිහට මේ දේශනාව කරනවා. එතකොට ඒකින් එකපහුව තවදුරටත් විස්තර කරනවා. දැන් මෙහෙම කිව්වට අපිට භික්ඛකෝති භික්ඛු කිව්වට තමයි තේරෙන්නේ නැහැ මොකද්ද මේ භික්ඛකෝ කියන්නේ මොකද්ද ඒකේ තේරුම මොකද්ද. ඒ ගැන තමයි ඊට පස්සේ තව ටිකක් මේ පැහැදිලි කරන්නේ. එතකොට මුලින්ම එතකොට විස්තර කරනවා ඇයි මේ භික්ෂුවක් කියන්නේ. භික්ඛකෝ කියන පදේ විස්තර කරන්නේ යාචති කියලයි. එතකොට භික්ඛතිපි භික්ඛකෝ කියලා කියන්නේ භික්ඛති කියලා කියන්නේ යාචති කියන එකයි. ඉල්ලනවා කියන එකයි. මේකෙදී තව ටිකක් විස්තර කරනවා. එතකොට භික්ඛතිපි භික්ඛකෝ ඉල්ලන නිසා තමයි භික්ඛකෝ කියලා කියන්නේ. භික්ෂුව කියන එකේ තේරුම. ඊට පස්සේ තව විස්තර කරනවා ලැබුණේ හෝ වේවා නොලැබුණේ හෝ වේවා අරියාය යාචනාය යාචපීති අත්තු ආර්ය වූ යාචනේ ආර්ය ඉල්ලීමෙන් ඉල්ලනවා කියන එකයි අර්ථය. මොකක්ද මේ අරියාය යාචනාය කියලා කියන්නේ? ඒක ගැනත් අපිට විස්තර කියනවා. අරියායාති උද්දිස්ස අරියාතිත්තන්ති ඒසා අරියාණං යාචනා මේ විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට මේ පිණ්ඩපාතය පිණිස ඉතින් ආර්යයන් වහන්සේලා වැඩම කරලා ඉන්නවා. එතකොට මේ මෙතන ඉල්ලනවායි කියලා කියන්නේ නිහඬව වැඩ සිටීම කියන එකයි. මෙතන එතකොට ආර්ය යාචනය කියලා කියන්නේ නිහඬව පිඬු පිණිස එළඹ සිටිනවා කියන එකයි. උද්දිස්ස අරියා තිත්තං විතර උදේ ඒ පිඬු උදෙසා සිතගෙන සිටීමට මෙතන යාචනයක් කියලා කියනවා. ඒකට මේකට තමයි මෙතන භික්ඛ භික්ෂා එහෙම නැත්නම් යාචනය කියලා මෙතන කියන්නේ. භික්ෂා යාචනය කියලා මෙතන අදහස් කරන්නේ දැන් මේකෙදි වෙනසගෙන ඉස්සරහට විස්තර කෙරෙනවා. දැන් ඉල්ලනවායි කියපුවම අපිට හිතෙන්නේ නිකන් ඕන ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් වගේනේ. එහෙම බෑ දැන් පිටි උන්වහන්සේලාට. ඒකයි මේ දේශනාපාලියෙම උටා ගැනීමක් කරන් කියන්නේ. උද්දීස්ස අරියාතික්ඛන්ති. ආර්යයන් වහන්සේලා පින්ඩපාතය පිණිස සිටගෙන සිටිනවා. ඒසා අරියාණං යාචනා. මේක තමයි ආර්යයන් වහන්සේලාගේ ඉල්ලීම. ආර්යයන් වහන්සේලාගේ යාචනය යෙදීම කියලා කියන්නේ මේකටයි. පින්ඩපාතේ වඩිනවයි කියන එකේ අදහස එහෙම නැතුව අර මිගොඩ ලොකු සාන්නස්සේ සමහරට අහන්නේ දොර වහලා තිබ්බොත් දොර ඇරගෙන එහෙම යනවද කියලා නේද? එහෙම යන්න බෑ. ඒ නිසා දැන් කෙනෙක් මේ ඔන්න මුලින්ම පින්ඩපාතේ යද්දි එහෙම ඉතින් මේ දේවල් දැනගෙන තියෙන්න ඕන. ඉතින් අපිට Taman ඇවිල්ලා ඉන්න බව අඟවන්න ළඟ තියෙන කෝටුවක් කඩන්නවත් බෑ. සද්දයක් ඉන්න කකුලෙන් ඔන්න චටපට ගාලා කෝටුවක් කඩනවා. අකපයි ඉඳ වෙන ආහාරය. ඒක නිසා ඒක ඒ විදිහට අපිට මොකුත් එහෙම කරන්න බෑ. තමන් සද්ද නැතුව ඉන්න ඕන. ඒක නිසා අන්න ඒ විදිහට දැනගෙන ඉන්න ඕන. ඒ පින්නපාත වතක් තියෙනවනේ. ඒක දැනගෙන ඉන්න ඕන. අපිට ඉල්ලලා ලැබුණොත් යමක් ඒක අකප වෙනවා. වළඳන්න බෑ. අකපයි තියෙන ආපත්‍ය. දෙන්න බෑ කාටවත්. ආජීවය අපිරිසිදුයි. අපිරිසිදු ආජීවය. ඒත් ආපත්‍ති වෙනවා. මතක විදියට නම් දැන් ආජීවය අකප වුණොත් සියලුම භික්ෂූන්ට අකප ආජීවය දැන් සාමණේර කෙනෙකුගේ අකප ආජීවයත් සියලුම සංඝයාට අකපයි. එතනදී පැහැදිලිව කියනවා පංච සහධාර්මිකයින්ගේම අකප ආජීවය සියලු දෙනාට අකපයි. ඒ නිසා සාමණේර කෙනෙක් හෝ යම් මුදලක් පිළි අරගෙන හරි මොනවා හෝ ක්‍රමයකින් අකප විදියට යමක් වෙලා තිබුණොත් ඒ අකප ආජීවය සියලුම දෙනාට අකපයි. පංච සාධාර්මිකයන්ටම අකපයි. ඒ නිසා ඒ ආජීවය අකප වෙන විදිහට යමක් ඉල්ලලා තිනවා. ඒ නිසා දැන් මේ කතාවත් අපි ඒ ගාමම දැනගන්න එක වටිනවා. අපි ඔය කෙනෙකුගෙන් යමක් ඉල්ලන්න පුළුවන් නේ විනය ක්‍රමයට ඉඩක් දීලා තියෙනවා. පවරපු කෙනෙක්ගෙන් ඥාතියෙකුගෙන් දෙයක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැති කෙනෙක්ගෙන් කොහොමත් ඉල්ලන්න බැහැ. ඒකට පැවරීමක් කරලා නැත්නම් ඉල්ලුවොත් ඒක සංඝයාටම අකප වෙනවා. Tamanට ඇවත වෙනවට අමතරව සංඝයාටම අකප වෙනවා. ඒත් එක්කම අපි ප්‍රධානයෙන් තව මතක තියාගන්න ඕන දෙයක් දැන් විනයෙන් සමහර තැනක ඉඳ තිබුණත් අපි තව දැනගන්න ඕන පැත්තක් තියෙනවා. දැන් නිවන් බලාපොරොත්තු වෙන පැවිදිම කෙනෙක්ගෙන් ඒ අල්පේච්ඡතා සන්තුෂ්ඨිතා ගුණ ගැනත් අපි ඒත් එක්කම දැනගෙන තියෙන්න ඕන. ඒව ගැන සූත්‍ර අට කතාවල තව දීර්ඝව විස්තර කෙරෙනවා. දරෝය යාන සංනිදි වත්ත සංනිදි ආහාර සංනිදි ඔය විදිහට දීර්ඝ වේ ගැන විස්තර කෙරෙනවා අංගුත්තර අට කතාවේ. එහෙම අපි ඒවා ඉඳ ලැබුණොත් පස්සේ කතා කරමු. ඒක අපිට මේ කැප විදිහට ලැබෙන දෙයක් වුණත් ඒ වගේ අපේ මේ සල්ලේක ප්‍රතිපදාවට හානියක් නොවන විදිහට තමන්ගේ කටයුතු කරගන්න ඕන. විනයෙන් සමහර දේවල් කැපයි. හැබැයි ඒතනක කියන්නේ අපි සාමාන්‍යර කෙනෙක් ලවා හෝ යම් දෙයක් ඒ කෙනෙක් ළඟ හෝ යමක් තැම්පත් කරගෙන තියාගෙන හිටියොත් අපි හිතමුකෝ අපිට ලැබුණු යම් කිසි වැඩිපුර තියෙන රෙදි ටිකක් හරි කිය. ඒක විනය පැත්තෙන් කැපයි. විනය පැත්තෙන් අපිට ගැටලුවක් නැහැ. හැබැයි අපි මේක වස්ත්‍ර සංනිධි කියන එක යටතට සූත්‍රයේ කතා කරගෙන වස්ත්‍ර සංනිධි යටතට අට කතාවේ විස්තර කරලා තියෙනවා. මේක ඒකට වස්ත්‍ර සංනිධිය. ඒක නිසා වෙන කැප ක්‍රමයකට වුණත් ඒක තැම්පත් කරලා තියාගත්තොත් විනයෙන් සිල්පදේ කැඩුන්නේ නැති වුණාට සල්ලේකම් කෝපේතියේව කියලායි කියන්නේ. සල්ලේක කියනන් කෝපය වෙනවම තමයි. කෝපය වෙනවයි කියන්නේ පළුදු වෙනවා කියන එකයි. ඒකට එහෙම වුණත් දැන් කුසලයක් කරගන්නේ ඒක හොඳයි තමයි. නමුත් තමන් සතුව තියාගෙන හිටියොත් කොහොමද ඒක දෙන්න කියලා සම්පූර්ණ වෙන් කරලාම තිබ්බොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. විනය පැත්තෙන් කොහොමද කැපයිනේ ඔක? අකප නැහැ. නමුත් ඉතින් අපි වෙන කෙනෙකුට දෙන්න කියලා වුණත් තමන්ගේ කුටිය බඩු ගොඩ ගහන්න තිබුණොත් වැඩිපුර. ඉතින් ඒක පලිබෝධයක්. සල්ලේක ප්‍රතිපදාවට පලිබෝධයක්. මේ කියන්නේ සිල්පද කරනවා කියලා නෙවෙයි. ඒ තමන්ගේ කෙලෙස් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන් තමන්ගේ අර අල්පේච්ඡතා සන්තුෂ්ඨිතා ගුණවලට පළුදු වීමක් වෙන්න පුළුවන් කියන නිසා. ඒ නිසා ඒ වගේන අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. ඒකෙන් බලාගමු මේ මෙතෙන් අදාළව එතකොට අපි ඉල්ලීම කරද්දී අරියාය යාචනාය යාචති කියලා කියන්නේ මෙතන ඉල්ලීම කියන්නේ හිටගෙන ඉඳීමයි හිටගෙන සිටීමයි. පැහැදිලිනේ. එතකොට ඉල්ලන්න කිසිම විදියකින් බෑ. පින්ඳ පාත ගිහිල්ලා මොකොත්ම එහෙම ඇඟවීමක් කරන්න බෑ. සද්ද නැතුව හිටගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒ විස්තර අපි එතන ඒ සූත්‍ර අටකතාව බලලා ඒ ගැන විස්තර දැනගන්නේ. ඔව් ඒ ගැන විස්තර කියන්නේ කිව්වොත් දැන් අනිත් ඒවා ගැනත් කියන්න වෙනවා නේ. සුදුසු නැහැ කියලා කියන්නේ විනයෙන් එහෙම එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකයි මේ විනය කාරණාවයි ඒවා දැන් ඉස්සරහට ඒ ශික්ෂාපදේ එනවා නේ. නිසඟි සිල්පද ඒ තැන්වල කතා කරගමු. ආ මේවා කෙරුන්නේ නැහැ. නිසඟි සිල්පදවලදී නාරදාශිඳුන් මේ ටික විස්තර කරයි ඈ. එතනදී ඒ ටික අහලා විස්තර කරගන්න. ඊට පස්සේ කියන්නේ බුද්ධාදීහි අජ්ජෝපගතම් භික්ඛාචරියං අජ්ජෝපගතත්තා භික්ඛාචරියං අජ්ජෝපගතෝ. ඊළඟට මේ භික්ඛු කියන පදයේ අර්ථය විස්තර කරන්නේ භික්ඛාචරියං අජ්ජෝපගතෝති භික්ඛු. පිණ්ඩපාතයට භික්ෂාචරියාවට එළඹුණු බැවින් භික්ෂුවක් නම් වේ. ඊට පස්සේ ඒක තමයි මේ විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා විසින් එළඹුණා වූ භික්ෂාචරියාවට එළඹුණු බැවින් පිඬු සිඟීමට එළඹුණු බැවින් භික්ෂුවක් කියලා කියනවා. ඒතර මේකෙදි කියන්නේ යම් කිතිවෙක් කුඩා හෝ වේවා මහත් හෝ භෝගයක් අත්හැරලා තමන්ගේ ධනයක් අත්හැරලා ගිහි ගෙයින් නික්මිලා පැවිද්දෙහි පැවිදි වුණේද ඒ කෙනා කෘෂිකර්ම ගවරකීම් ආදී ඒ ජීවිකාවක් කරන්නේ නැතිව ඒවා අත්හැරලා ඒ පැවිදි ලිංගය පිළිගැනීමෙන්ම ඒ කෙනා භික්ෂාචරියාවට පැමුණා වෙනවා. ඒක කොහොමද වෙන්නේ? දැන් කෙනෙක් පැවිදි වුණ මාත්‍රෙන් දැන් ඒ කෙනා පින්නපාතේ යන්නෙම නැහැ කියලා හිතමුකෝ. එතකොට ඒ කෙනාට මේ නිරුක්තිය ගැළපෙනවද? භික්ෂාචරියාවට එළඹුණු නිසා භික්ෂුවක් වෙනවායි කියන එක. මේකෙදි හේතුව අපි එක එක කෙනාගේ අදහස් කියන්න ගියොත් අපිට වෙලා යන නිසා නේද? අපි උත්තරෙත් අපිම කියන්න. මේකෙදි කියන්නේ දැන් භික්ෂුවකගේ මිත්‍රය කියද්දි පින්ඩියාලෝක භෝජනම් නිස්සාය පබ්බජ්ජ. එතකොට මේ පැවිද්ද කියලා කියන්නේ පිඳු පිනිස හැසිරීම නිස්සය කරගත්තු දෙයක්. එතකොට මේ පිඳු සිඟීම කියන එක නිස්සය කරගත්තු පිඳු සිඟීම කියන එක අපි එතකොට යැපෙන්න කර යුතු ආහාර සොයන්න සෙවීම සඳහා ඒ විදිහට යැපෙන්න අපි කළ යුතු කටයුත්ත පිණ්ඩපාතයයි. අපිට ගොවිතැන් කරන්න ඒවා අකපයි කියලාම දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපේ යැපීමට තියෙන මෙන්න මේ පිණ්ඩපාතය අපි පිළිගත්තු නිසා, මිශ්‍රය විදියට අපි පිළිගත්තු නිසා, ඒ පිළිගැනීමෙන්ම අපි භික්ෂුවක් බවට පත් වෙනවා. එතකොට පිඬු සිඟීමට අපි කැමති වුණා වෙනවා දැන්. මේ නිසානේ අපි අර සීමා විදි නේද ওই ටික කියද්දි ඉතින් අපි ඒ ටික පිළිගන්නවා. අන්න භික්ෂුවක් බවට පත් වෙනවා. අපි මේ දේවල් පිළිගන්න දැන් කවුරුත් පිළිගත්තානේ දැන් පැවිදි වෙන්නේ නේද මේ ආහාර නැති වුණොත් ඉතින් පිණ්ඩපාතේ යන්න වෙනවා කියන එක. ඉතින් කවුරුත් තේරුම් අරන් තමයි පැවිදි වෙන්නත් උනේ. එහෙම නොවුනනම් දැන් හරි අපි තේරුම් ගමු නේද? එතකොට මේ මිශ්‍රය වස්තුව එතකොට අපිට මිශ්‍රය විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පිඬු සිඟා වැඩම කරලා ආහාර සොයා ගන්න කියන එක. අතිරේක ලාභ විදියට තමයි ඉතිරි දේවල් දේශනා කරේ නේද? හරි. ඊට පස්සේ තවත් විස්තර කරනවා පරපටිබද්ධ ජීවිකත්තාව. ඊට පස්සේ ඒ අනික් අය හා බැඳුණු ජීවිකාවක් ඇති නිසා. ඉතින් විහාර මැදට ගෙන ආපු කාජ බත්තන් කියන මේ කියන්නේ කදින් ගෙනාපත් මිනිස්සුව කදක තියාගෙන ගෙනාපු දානි වළඳන භික්ෂුවක් වුණත් අර අනුන්ගෙන් යැපෙන ජීවිතයක් තියෙන නිසා මේ කෙනාට කියනවා පරපටිබද්ධ ජීවිතයක් ඇති නිසා භික්ෂාචරියාවට එළඹුණු කෙනෙක් මේ කෙනා. ඒ නිසා භික්ෂුවක් කියලා කියනවා. ඒ කෙනා මෙන්න මේකට අයිති වෙනවා. ඒ නිසා භික්ෂාචරියාවට පැමුණු එළඹුණු කෙනෙක් කියලා සලකනවා. ඒ වගේම පින්ඩියාලෝක භෝජනයේ නිසා මේ පැවිද්දෙහි උත්සාහය හටගත්තු නිසා භික්ෂාචරියාවට පැමුණු කෙනෙක්. මෙන්න මේ විදිහට ඒකේ අර්ථ ටික ඉස්සරහට විස්තර කරනවා. ඊට පස්සේ තවත් අර්ථයක් වාගේ තුනහස දේශනා කරනවා. භික්ඛු කියන එකේ බින්නපට දරෝති භික්ඛු. බිඳුණු වස්ත්‍ර ධරණ නිසා භික්ෂුවක් කියලා කියනවා. බිඳුණු වස්ත්‍ර මොකද්ද? බින්නපට කියන බිඳුණු වස්ත්‍ර කියන එකේ අර්ථය අන්නේ බිඳුණයි කියන එක අපිට දැන් හිතෙන්නේ දැන් මේ සිවුරේ තියෙන බිඳුණු එක විතරයි අපිට සමහරට පේන්නේ නේ. කපලා තියෙන එක විතරයි පේන්නේ. ඒ වුණාට ඊට වඩා තව අර්ථයක් මේක කියනවා. අග්ග පස්ස වන්න භේදේන බින්නම් පටන් ධාරේති ඉති. එතකොට මේකේ වස්ත්‍රයේ කොටස් වලටත් කැඩෙනවා තමයි. ඒත් එක්කම මෙන්න මේ ඒ කැපීමත් සමගම මෙන්න මේ දේවල් ටික බින්දෙනවා. මොනවද? අගය බින්දෙනවා. ස්පර්ශය බින්දෙනවා. ඒත් එක්කම වර්ණය බින්දෙනවා. අගය බින්දෙනවායි කිව්වේ බොහොම වටින රෙද්දක් වුණත් කැලි කැලි වලට කපලා දැන් මේ සිවුර මහන්න ගන්න මුල්ම රෙද්ද පිටුම ගොඩක් වටින රෙද්දක්. ඉතින් ඔක කැලි කැලි වලට කපලා ආපහු එකතු කරලා මෙහුවම ඒ අගය අඩු වෙනවා. අර තියෙන මුල් අගය ඇත්තේ නැහැ. දැන් කාල වෙනවා සමහරට ඒ ඔක්කොම වෙනස් පැති වලට ගිහිල්ලා දැන්. ඒ නිසා තමයි දැන් මේක කියවද්දි මටත් හිතුනේ දැන් මේ කාර්ය ටිකක් මේ මුලින් බලාපොරොත්තු වන අර්ථයට වඩා වෙනම පැත්තකට දැන් ගිහිල්ලායි කියන්නේ. මේ නිසා දැන් ඒ කාලේ දැන් තමම්මනේ ගොඩක් මහඟත්තේ මේ විදිහට පිළිවෙලට සිවුරු ඔය මැෂින් වලින් මහන ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නැහැ. අතින් මහගන්නේ. කෑලි කෑලි පාට පාට මහගන්නේ කෑලි කපලා. දැන් ඉතල බලන්නකෝ මේ වගේ අතින් නිකන් මහපු රෙද්දක් තියෙනවා. ඕක වටිනාංගම අඩුයි. ඕක වෙනක් දැන් කාලේ නම් හැබැයි ඕක අනිත් පැත්තට ගිහිල්ලා ඒක තමයි අපිත් ඔය කතා කරලා තියෙනවා තවසේ වන්නාත්ලත් එක්ක මේ කාලේ තාසනේ ගිහින් තියෙන පැත්ත කියලා. දැන් ඒ කාලේ ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේ අනුදැනීම කරන්නේම මේ සිවුරේ කඩ කපනද ශ්‍රමණ සාරුප්‍ය භාවය සඳහා. මෙන්න මේ අදහස් ටික තමයි මේ කියලා තියෙන්නේ. අගය අඩුවීම, ඒ වගේම ඒකේ පැහැය අඩුවීම, ඒ වගේම අර ඒකට ස්පර්ශයට අපේ ඇලීමක් ඇති වෙනවා. හොඳ ස්පර්ශයක් ලබන්න හොඳ රෙද්දක් තියාගන්න ඕන කියලා. ඒ දේවල් අඩු වෙන විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මේ කඩ කැපීම අනුදැන්නලා තියෙන්නේ. ඒකයි මෙතනත් මේ කියන්නේ දැන් මින්න මේ දේවල් ටික අඩු වෙනවා බින්දෙනවා මේ කඩ කැපුවම. අන්න ඒ වගේ මේ කාරණා තුන අගය ස්පර්ශය වර්ණය ඒවා බිඳුණු සිවුරක් දරන නිසා බින්නපට දරෝති වික්කු කියලා කියනවා. බිඳුණු කට දරන නිසා කඩ කපපු සිවුරු කඩ කපලා මහපු සිවුරු දරන නිසා කියන එකයි අර්ථය. ඉතින් ඒ වෙන විදිය ගැන ඉස්සරහට කියනවා ඒක පැහැදිලි. ඉතින් ඒක සැතකින් එහෙම නැත්නම් මොකකින් හෝ කපපුවාම අගය අඩු වෙනවා. ඒක ගැන ඉතින් විස්තර කියන එක පැහැදිලි. ඒත් එක්කම නූල් වලින් මේක මැහුවම දැන් අර ඒ මහපුතෙන් එගේ වදිද්දි රළුයිනේ. අන්න ඒ නිසා තමයි ස්පර්ශයේ බිඳීම කියලා කියන්නේ. කලින් එහෙම නැතුව තිබුණ එක දැන් අර රළු ස්පර්ශයක් දෙනවා. අන්න ස්පර්ශයේ බිඳීමක් වුණා. ස්පර්ශයේ පහත් තත්ත්වයට වැටුණා. වර්ණය බිඳීම කියන එක විස්තර කරන්නේ ඔව් සූචි කම්මතෝ පට්ඨයි සූචි මලේන හප්ත සේද මල ජල්ලිකාහි. එතකොට ඉදිකටු මලෙන් ඉදිකටු වලින් මලකඩ කාපු ඉදිකටු දැන් වගේ මැෂින් වල තියෙනවා විදිහේ අලොත් මෙහිම හොඳ ඒවනේ. ඉතින් ඒ කාලේ පාවිච්චි කරපු ඉතින් මලකඩ කාපු ඉදිකටු වලින් මහපුවාම මහල ඉවරලා බලද්දී යන්න අර මෙරුම් පාරවල් වල මලකඩත් හිටලා තියෙනවා. ඒ වගේ ඒත් එක්කම මහපුවේකේ දැන් අතේ තිබුණු දාඩිය ගෑවිලා මේක දාඩිය වදිනොත් කිලිටි වෙලා. මල කියන එකයි ජල්ලිකා කියන වචනේ විස්තර කරන්නේ. මල කියන්නේ ඒ තදට හිටපු කිලිටි දේවල් වල තද කිලිටි තද කිලුකු. ඒකට ජල්ලිකා කියන්නේ ඊට වඩා අඩු තද අඩු හොදලා වගේ අයින් කරන්න පුළුවන් කිලුකු. මෙන්න මේ වගේ අන්තිමට පඳු ගැසීමෙනොත් කප් බින්දු තැබීමෙනොත් මේකේ වර්ණය වෙනස් වෙනවා. කප් බින්දු තිබ්බම දැන් ඒක පාට වෙනස් වුණා. වර්ණ බෙදයක් වෙනවා. ඒක පඳු ගහපුවම ඒ තිබින් වර්ණ බෙදයක් වෙනවා. අපිට ඕන පාටම ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ඉන්න පාට නෙවෙයි දැන් ගහලා බලද්දී. අන්න පාට අපි ඒ වුණාට දැන් කාලේ සමහරට අර ඩයි කරපු තියෙනවා නම් අපි කැමති මේ ඒ ඩයි කරපුම ඒ සිවුරු ඉතින් ගත්තම ඒක ඉතින් අපිට මේ භාග්‍යතුන් හරි බලාපොරොත්තු වුණ අර්ථය කොයිතරම් වෙනවද කියන එකත් හිතලා බලන්න ඕන. මොකද දැන් සමාට හොඳ පාටක් තියෙන රෙද්දක් ගන්න ඕන නේද? එහෙම කියලා මේවා කරන එක ටිකක් මේ කියන මූලික අර්ථයට ටිකක් ගැළපෙනවා. මම අපි දැන් මේ පඳු ගහන්න කියලා කියන්නේ අපේ මේ මේ රෙද්දට යම් ඇල්මක් තිබුණා නම් ඒ ඇල්ම ආදී අඩු වෙන්න ශ්‍රමණ සාරුප්පේ පහයක් ඇති වෙන්නේ. ඒ නිසා ඉතින් විනය පැත්තෙන් අකප නැහැ. ඒ විනේදි කැපයි කියලා දේශනා කරපු පහයක් තියෙනවා නම් සිවුරක් එහෙම අකප වෙන්නේ නැහැ. නමුත් අපි අර ඒත් එක්කම මේ හැම තැනකදීම කල්පනා කරන්න ඕන අපේ අකුසල් හිතුත් මේ තැන්වල ඇති වෙනවද? මේ සිවුර සම්බන්ධව හෝ ලෝභ සිත් ඇති වෙනවා නම් අන්න අර භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට අපි එහෙනම් සිවුර පාවිච්චි කරලා නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකට අපි ඒ කාරණාත් ඔය එක්කම තේරුම් ගන්න ඕනේ. හරි. පැහැයට හරි මේ පාට නම් හරි ෂෝක් කියලා හිතනොත් අන්න ඒකට ටිකක් පොඩි ගැටලුවක් තියෙනවා නේද? මේ නිසා ඉතින් මේ කියන්නේ අපිරිසිදුව අපිරිවැල්ට ඉන්න කියන එක නෙවෙයි. මේ කතාව වෙනම විස්තර කරනවා නම් දැන් විසුද්ධි මග්ගයේ අර කාරණා විස්තර කරද්දී තමන්ගේ පරිස්කාර ආදිය පිළිවෙලට පිරිසිදුව තියා ගන්න ඕන. ඒක අනිවාර්ය කතාවක්. එහෙම නැත්නම් ඒක භාවනාවට පවා පරිබෝධයි කියන එක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. වත්තු විතද කිරියතා කියන කාරණාව යටතේ. ඒකට කෙනෙකුගේ භාවනාවක් දියුණු වෙන්න තමන් පාවිච්චි කරන පරිස්කාර කුටි තේනාසන අවට පිරිසිදුව තියාගෙන ඉන්න ඕන. ඒක අනිවාර්ය කාරණාවක්. ඒක වෙන කතාවක්. ඒ පිළිවෙලට තියාගෙන ඉන්නවා කියන එකට එකම අපි අර ලෝභය ඇති නොවන විදිහට පරිස්කාර තියාගෙන ආකාරයක් දැනගෙන තියාගන්න. ඒ නිසා දැන් මේ විසුද්ධි මාර්ගයේ වගේ කියවපම තේරෙයි. කියවලා බලන්න ඕනේ ඇත්තටම මේ තෙන් මේ පුරාණයේ හිටපු ස්වාමීන් වහන්සේලා මේ කාරණා සම්බන්ධව කොයිතරම් නුවණින් විමසලා බලලා තියෙනවද කියන්නේ. දැන් ඒ කාලේ හිටපු සාන්නාන්තලා අර يعني ගුරුවරයා කියන නිසාම මේ දේවල් කරනවා නෙවෙයි. Taman නිතරම තමන්ගේ හිතගෙන අවධානයෙන් ඉඳලා තියෙනවා. Tamanta ලෝභයක් ඇති වෙද්දි ලෝභයක් ඇති වෙන බව. ද්වේෂයක් ඇති වෙද්දි ද්වේෂයක් ඇති වෙන බව. ඉතින් මේ දේවල් ගැන ලොකු අවධානයකින් හොඳටම විමසිල්ලෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා මේ වෙනතෙන් ගැන ඒවට පිළියම් කරන්න ඕන තැන් ගැන හොඳට තේරුම් අරගෙන ගුරුවරයාට ගිහිල්ලා ඒවා කතා කරලා ඒවා විසඳගෙන තියෙනවා. දැන් අපි සමාජලාවට අපිට තේරෙන්නේ නැහැ දැන් ලෝභයක් ඇති වුණාද කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් පිළියමක් කරගන්න ලෝභයක් ඇති වෙන බව දැනගෙන ඉන්නපායි. ඒක දන්නේ නැහැ. දැන් සමහර විට කාර විස්තර කියවද්දි තේරෙවි ඒ කොටසල මේ ඉන්ද්‍රිය ධර්ම සම කරගන්න සම්බන්ධව. ඒ දැන් බොජ්ජංග ධර්ම සම කරන විදිය ගැන හිම විස්තර කරනවානේ. ඒ වගේ කිසි තරම් ගැඹුරු විස්තරයක් කරනවාද කියලා නේ. මේ තැනක මහා ලොකු ගැඹුරු විස්තරයක් කරනවා. ඒ ටික කියවපුවම තේරෙයි කොයි තරම් අපි මේ ගැන අවධානයෙන් ඉන්න ඕනද? මේ හිත ගැන අවධානයෙන් ඉන්න ඕනද? මේ වෙලාවේ මගේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අතමබර වෙලා තියෙනවා. මේ දේවල් ටික සමබර කරන්න ඕනේ. ඒකට මම මේ දේවල් කරන්න ඕනේ. මේ කරන්න ඕන දේවලුත් කියලා තියෙනවා ඔතන. කියලා තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. ඒක තමයි අපරාධය. ඒ නිසා අපි මේ දේවලුයි කරලා කරන්න ඕන මේ තැනකදී. ඉතින් ඒ හේතුව භාග්‍යතුන් වහන්සේගේ දේශනා අතුරු කරලා මදිකමයි. ඒ නිසා ඉතින් අපි මේ බුද්ධ දේශනා ඉඳ ලැබෙන වෙලාවට අතුරු කරන්න ඕනේ. එහෙම නැතුව හැම දෙයකටම අපි තමාට බෙහෙත්ම බීලා නම් හරියන්නේ නැහැ. සමහරවිට අපි ඔන්න මොකක් හරි විද්‍යමුගෝ අපිට ටිකක් කම්මැලිකමක් හිතෙනවා. නිකන් ඇඟට පණ නැහැ වගේ බන භාවනාවකට උදි කරද්දී හරි මොනවා හරි කියන. මේ සමහරවිට අපිට හිතෙනවා මේක ලෙඩක් බෙහෙත් ගන්නවා. සමහරවිට ලෙඩේම නෙවෙයි. හේතුව තමයි සමහරවිට අපේ මේ ඉන්ද්‍රිය අසමබරකම නිසා හිතේ අකර්මණ්‍ය බව. ඒක ප්‍රධාන එක හේතුවක්. ඒකට පිළියම් භාගතුන් අහ දේශනා කරලා දෙනවා. ඉතින් මේ දේවල් අපි නොකර තමහට කයට බෙහෙත්ම කරනවා හරියන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ අපි සැලකිලිමත් වෙන්න ඕන තැති ගොඩාක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම අර නිකම්ම දේවල් කරනවට කියනවට වඩා අපි හව සෑහෙන්න විමසිලිමත් වෙන්න ඕන තැති තියෙනවා. ඒ කාරණාත් මතක් කළේ ඒකත් අපේ ජීවිතයට වැදගත් වෙන නිසා. ඒ නිසා ඒ විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල ඒ දෙන උපදෙසුත් අපි ඔය අතරෙම හිමීට කියවලා දෙනවත් වෙලා ඉන්න ඕන. මේ තත්ත්ව ඇති වෙති මේ දේවල් අපි කරන්න ඕන කියන එක. ඊට පස්සේ විස්තර කරන්නේ තවත් කාරණාවක්. මේ භින්න පටදරුවෝ කියන කී අර්ථය ගිහි වස්ත්‍රයන්ට විසභාගෝ ගිහි වස්ත්‍රත් එක්ක වෙනස් වන කතාවක් දරන මාත්‍රේනොත් භින්න පටදරන්නේ නොයි භික්ෂුවක් වෙනවා කියලා කියනවා. ඒකට දැන් ගිහි අයගේ ඇඳින් ඒ අය කවදාවත් පඬු ගහලා අඳිනවා හිම දැකලා තියෙද නේද? පඬු පොතු තම්බල ඒ වයින් පඬු ගහලා ගිහි අය හිම ඇඳුම් පාවිච්චි කරන්නේ. ඒ තත්වයෙන් වෙනස් වුණ කහට වස්ත්‍ර පාවිච්චි කරන නිසා අපි ඒ හේතු වෙනොත් අන්න අරායේ ස්වභාවයෙන් වෙනස් වන ස්වභාවයක ඇඳුම් දරන නිසා සිවුරු දරන නිසා අපි බින්නකට දරන්නේ නුයි බිඳුනුකට දරන්නේ නුයි වෙනස් ආකාරයක වස්ත්‍ර දරන්නේ නුයි භික්ෂුවක් වෙනවා කියන නියුක්තියක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණාවෙන් භික්ෂුවක් කියන අර්ථය ලැබෙනවා. අපි තවත් එහා පැත්තේ එකක් දෙකක් වගේ කියන්න බලමු නේද? වෙන කවුරු හරි බලපු කෙනෙක් එහෙම ඉන්නවද? සමඤ්ඤායාති කියන කොටස බලුවා.
ගණිනු ලබන කල්හි සාමනීයෝපි ගණිත සාමනීයයන් ලගෙන සතන් බික්ඛු සාස්සන් බික්ඛු කිවි වදන්ති බික්ඛු යම්කේ බික්ඛු දහදක් වේ
කියයි. හරි. ටික අපි කියලා ඉන්නේ. සමඤ්ඤා දැන් මේ කියාගෙන යන්නේ දැන් භික්ෂුවක් කියන එකේ තේරුම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමඤ්ඤාය භික්ඛු කියලා දේශනා කරනවා. මේ ව්‍යවහාරය නිසා භික්ෂුව කියලා කියනවා. දැන් භික්ෂුව කෙනෙක්ට අපි භික්ෂුවක් කියන්න තව හේතුවක් තමයි ව්‍යවහාරය. ව්‍යවහාරයෙන් භික්ෂුවක් කියලා කියනවා. ඒකට ඒක තමයි මේ විස්තර කරන්නේ සමඤ්ඤායාති පඤ්ඤාත්තිය. සමඤ්ඤාය කියලා කිව්වේ ප්‍රඥාත්තිය. ඒ කියන්නේ ව්‍යවහාරය. ව්‍යවහාරය නිසා. එතකොට මේ ව්‍යවහාරයන්වත් ඇතැම් කෙනෙක්ව භික්ෂුවක් කියලා හඳුන්වනවා. උදාහරණයක් කියනවා නම් භික්ෂුන් වහන්සේලාව ගනිද්දි දැන් දානයක් දෙද්දි ඉතින් උතන 100ක් ස්වාමීන් වහන්සේලා 100 දෙනෙක් ඉන්නවා භික්ෂුන් වහන්සේලා 100ක් ඉන්නවා කියලා ගණිනවා. සමහරවිට උතන පරාජිකා වුණ අයත් ඉන්න පුළුවන්. උපසම්පදාන වුණු අයත් ඉන්න පුළුවන්. දැන් ඒ අය එතකොට කොහොමද ඒ අයට භික්ෂුව කියලා කිව්වේ ඇයි? ඒක තමයි ව්‍යවහාරය කියන්නේ. දැන් ඒ පිටින් පේන ස්වභාවයන් දැන් සිවුරක් හොරට දාගත්තු කෙනෙක් ඇවිල්ලා ඉනවයි කියලා හිතන්නකෝ දැන්. ඒකිනාවක් ගණින් නැද්ද ඒ අය? ඒ අය ගණිනවා. ඇයි? ව්‍යවහාර කරන්නේ භික්ෂුවක් කියලා. අන්න ඒකට තමයි මෙතන සමඤ්ඤා කියලා කිව්වේ. ව්‍යවහාරය. ව්‍යවහාරයේ භික්ෂුවක් කියලා ව්‍යවහාර කරනවා නම් අන්න ඒ ව්‍යවහාරය නිසා භික්ෂුවක් කියලා ගන්නවා. දැන් මේ භික්ෂුවක් කියන පදේ අර්ථ කියාගෙන ගිහිල්ලා මේ පරාජිකාවට අදාළව භික්ෂුවක් වෙන්නේ මේකෙනයි කියලා අන්තිමට විස්තර කරනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. හරි. ඊළඟ එක
පටිඤ්ඤායාති පටිඤ්ඤායයන් අත්තනෝ පටිඥානේනවා
තමන්ගේ ප්‍රතිඥාවේ
ප්‍රතිඥාවෙන් හෝ පටිඤ්ඤාය විදි ඒකච්ඡ දෙවිදේශ ඥායති පටිඤ්ඤායති කි
ප්‍රතිඥාවෙන් දු
ඒකච්ඡ ඇතමේ දෙකෝටි පඤ්ඤායති විශ්වාස දෙයි පැමි තස්ස කෝයත්තාති සාහනාවසු විදුත් හේමානි සම්බව දාතබ්බෝ රස් කෝ
ඒ අර්ථයාගේ අපි මේ තත්පදේ අන්තිමට ගමු.
කෝයත්තේති එත්ත කෝ ඉති
මෙහි කවරෙද්ද
සාහනාවසු විදුත්ති ඇවැත්නි මම භික්ෂුවක් වෙමි. භික්ෂුවක් වෙමි. ඒවමාදීසු සම්භවෝ දත්තබ්බෝ.
ඒවමාදීසු තස්ස සම්භවෝ දත්තබ්බෝ.
ඒවමාදීසු මේ ආදී තැන්හි තස්ස
ඒ අර්ථයාගේ සම්භවය.
ඒ අර්ථ
පස්සයාගේ සම්භවය සංසම්බෝ දතිවිදියේ අයම් පණ ආනන්ද තේරේන මුත්තත්ත ධම්මිකා පටිඤ්ඤා අයම් පණ මේ විශ්වය
මේ කලින් වචනේ වනාහි
මේ වනාහි ආනන්ද තේරේන මුත්තත්ත ආනන්ද තුන්වංශයේ සිට කියනකට බැවින් ධම්මිකා පටිඤ්ඤා ධාර්මික වූ ප්‍රතිඥාවකි අත්තිභාගයේ පණ දුස්සීලාපි පටිපතං ආගච්ඡන්දා හෝ නිත්තාති උත්තේ අදම්මිකාය පටිඤ්ඤාය අභූතත්තාය මයම් විත්තුනි පදන්ති අත්තිභාගයේ පණ රාත්‍රිභාගයේ වනාහි පටිපතං ආගච්ඡන්දා පෙරමග එන්නා වූ දුස්සීලාපි දුස්සීලයෝද එච්චකෝ මෙහි කවරෙක් දැයි බුද්ධේ ජී කල්හි අදම්මිකාය පටිඤ්ඤාය අධාර්මික වූ ප්‍රතිඥාවෙන් අභූතත්තාය අභූතයෙන්
අභූතාර්ථයෙන්
අභූතාර්ථයෙන් මයම් භික්ෂුහි වදන්ති මම භික්ෂුවක්
අපි භික්ෂූහු වෙමු හරි ඒ ටික එතකොට මේ ප්‍රතිඥාව නිකක් භික්ෂුවක් කියලා කියන ඒක භාග්‍යතුන් දේශනා කරන පටිඤ්ඤාය භික්ෂු සමඤ්ඤාය භික්ඛු ඊළඟට පටිඤ්ඤාය භික්ඛු ප්‍රතිඥාව නිසා භික්ෂුවක් කියලා කියනවා. ඉතින් ප්‍රතිඥාව නිසා භික්ෂුවක් කියන එකේ තේරුම ඉතින් තමන් කියනවා නම් තමන් භික්ෂුවක් කියලා ඉතින් අපි භික්ෂුවක් කියලා පිළිගන්නවා. දැන් අපි හිතමුකෝ ඇත්තටම කෙනෙක් පරාජිකාවකට පත් වෙනවා. ඒ කෙනා ඉතින් කියනවා තමන් භික්ෂුවක් කියලා ප්‍රතිඥා කරනවා. ඉතින් අපිට පිළිගන්න වෙනවා භික්ෂුවක් කියලා. පැහැදිලි නේද? ඒ ගැන විස්තර ඉස්සරහට අපි දැනගන්න පුළුවන්. ඒක නා ප්‍රතිඥා කරනවා නම් භික්ෂුවක් කියලා ඉතින් අපි දැනගන්න විදියක් නැහැ නේද? ඒ කියන්නේ ඒ කෙනාගේ හිත දකින්න බැරි නම් දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එහෙම දකින්න බැරි කෙනෙකුට නේ. ඒතරේ ප්‍රතිඥාවෙන් එයා කියනවා නම් මම භික්ෂුවක් කියලා. ඉතින් අනිත් අය පිළිගන්න වෙනවා භික්ෂුවක් කියලා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රතිඥාව කියලා කියන්නේ. ඒක නිසා අර උදාහරණයක් කියන්නේ මෙතන ඔය කවුද කියලා ඔන්න රෑක හරි අහනවා කවුද ඔය කියලා අපි අහනවා මම භික්ෂුවක් කියලා කියනවා ඒ කියනවා තමයි පරාජිකාවට පත් වෙලා ඉන්න කෙනෙක් උනත් ඉතින් තමන්ම හඳුන්වනවා තමන් භික්ෂුවක් කියලා අන්න ඒක තමයි ප්‍රතිඥාව කියලා කියන්නේ ඒ කෙනා කියන්නේ මේ මට හොඳට සීල් තියෙන භික්ෂුවක් කියන එක කියන්නේ කවුද කියලා ඇහුවොත් භික්ෂුවක් කියලා කියනවා නෙමෙයි අන්න ඒ ප්‍රතිඥාව වැරදි වෙන්න පුළුවන් ඒකයි මේ අන්තිමට කියන්නේ අධාර්මික ප්‍රතිඥාවෙන් උනා මේක ප්‍රතිඥා කරනවා නම් ඒක ප්‍රතිඥාවක්. ඒ නිසා අර වගේ අදම්මිකාය පටිඤ්ඤාය අභූතත්ථාය මයම් භික්ඛුති වදන්ති. ඉතින් අර දුස්සීල භික්ෂුන් වහන්සේලා වුණත් ඔය කවුද කියලා අහපුවම ඉතින් අපි භික්ෂුන් වහන්සේලා කියලා කියනවා. අධාර්මික ප්‍රතිඥාවක් තමයි. හැබැයි ඒ වුණාට මේ ප්‍රතිඥාව නිසා අපි ඒ කට්ටිය හඳුන්වනවා භික්ෂුවක් කියලා. අන්න ඒතකොට ප්‍රතිඥාව නිසා කෙනෙක් භික්ෂුවක් වෙන විදිය. තමයි ඔය කිව්වේ. තව ටිකක් සම්මතලාට කොහොමද? කවන්නේ මේ ඔව්. ඊළඟ එක අපි බැලුවා. ආ වෙයි. ටිකක් කියමු බලන්න. ඒ
විස්තුති විස්තු නාම බබෝ ඒ විස්තුති වචන වන්තේ විස්තු බාරං. ඒ විස්තු සංකඩන සත්තු භගවාහි භගවාහි ඒ විස්තු බාරාය.
ඔව් ඒ ටික අපි කියලා ඉන්නේ.
ඒ විස්තුති විස්තු නාම බබෝ ඒ විස්තු යන්නේ
ඒහි භික්ඛූති භික්ඛූනම් නෑ විසින් වෙන්නේ නෑ ඔය චතුත්ති චට්ටි පදනේ චට්ටි පදේ ඔව් භික්ඛුව ඔව් භික්ඛුව මෙහි එමෙනව යන වචනයෙන් කියගෙන යමු කියලා.
ඒ විචුභාවයේද ඒ විචුතසංගදන් ඒ විචුතසංගදාව පත්තු සදාගතනතයි.
කැමිනි
සම්පතයි. බගවරන් යේතු දේවි විචුභාවය සම්ෂේ සම්පන්න දුර්ගලන් විස්වාන්. සත්‍ය පන්තුකූලන් කරතෝ සුවන්න වන්න දක්ෂ හත්තන් විහිදලිතා. දක්ෂ ගෝතන් විචාරේතු බගවරන්.
තව තියෙනවා. ඒ ඉවර නෑ වාක්‍ය.
විචාරේතු ඒ විදු චරබතුතරයන් සම්මා දීපත්ත අත්තු මිතක්‍රියායාති වදති භගවාහි භාගතුන් මහත්තු විසින්
විසින් නෙවෙයි වහන්සේ වනා භාග්‍යවතුන් වහන්සේ වනා
භාග්‍යවතුන් වහන්සේ වනාහි ඒ සිස්තු භාවය නිප්පනිත්තේ සම්පන්න පුද්ගලයන් දුක්වා ඒ සිස්තු භාවයට නිස්සේ සම්පන්න ඇති පුද්ගලයේ කුසැක රක්ත පංචකෝ දන්තරක රක්තය පාන දෝර අතරින් සුවන්න වන්න වන්න රන්තහ රක්තන් රන්තහ ඇති දක්ෂින හත්තන් නිහරිපා
දකුණු ශ්‍රී හත්ය බැහැරටගෙන බ්‍රහ්ම ഘോഷාව නිකුත් කරමින් ඒ ටික අගට කියන්න ඕන. අම්මා දුක්ඛස්ස අන්ත කිරියාය බ්‍රහ්මචරියං චර.
සම්මා දුක්ඛස්ස අන්ත කිරියායි.
නෑ නෑ. සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය.
සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය.
මනාව දුක කෙලවර කිරීම පිණිස.
බ්‍රහ්මචරියං චර. බ්‍රහ්මචරියායි නිතරව
වදති.
සත්ත සහේව බලවතෝ වචනේන විදී නිදන් අන්තර දායාති භගවතෝ වචනේන භගවතෝ වචනේන භාග්‍යතුන් වහන්සේගේ වචනේන
සහ ඒව වචනේන සහ ඒව
වචනේන සහය සමගම සත්ත වූයේ විදී නිදන් අන්තර දායාති විදී නිදය
අතුරු දන් වෙයි
පබ්බච්ච උපසම්පදාච රූපති චෛතද උපසම්පදාවද පිහිටයි.
රෝහණය වෙයි කියලා තින්හල වචනේ කියන්නේ පිහිටයි කියන එක තමයි අර්ථය. ඒවත් දැනගෙන තියෙන්න ඕනේ. රූහති කියන වචනේ අර්ථේ සිංහල වචන කියන්නේ රෝහණය වෙනවා. ඒ කියන්නේ පිහිටනවා කියන එක තමයි.
බන්දු තාසව
වසන කාසාව වසන
බන්දු තාසාව වසන
මුඩුකල හිතැත්ති
කසටවත්
වස්ත්‍ර හැන්දේ වෙයි.
ඒකං නිවාසිතා ඒකං පාදිකා ඒකං අංකේ පතිත්වා වාමස්ස කුජේ ආසත්ත නිවිස්සල වන්න මස්සා පස්සෝ ඒකං නිවාසිතා ඒකං
අංකේ චීවරයක් හැඳ
හඳනේ හැඳ
ඔව් හඳනේ කියලා නැති නිසා එක් චීවරයක් කියලා
කියන්නේ.
ඔව් එක් චීවරයක් හැඳ එක් චීවරයක් පෙරව.
ඒකන් අත්තේ කපිතකට සුගිනිදේ සබා වාමන්ත කූතේ ආපත්ත නීති කුල වන්න මක්ඛිකා පත්ත වාමන්ත කූතේ
ලැගුණු එල්ල එල්ලු
නීති උපුල්කට ඇති මක්ඛිකා පත්ත
නීල් හා මැටි පාත්‍රයක් සහිතව
සිතිවරණ සපත්තෝ එදේ වාසි කූතේක කූතේක බන්දනන් පරිස්සාවනේන අත්තේ දීප යෝගත විසුනෝති ඉති ඉති වරන්ත ඉති වරන්ත සුසිවරද පස්වක පාපේද වාසි වැයද සුසීද ඉති කටිවල බන්ධන කාය බන්ධනේ ඉඳපත් ඉඳපත්යේද පරිස්සාවනේන අත්තේ පෙරහන් කඩද යන අතරින්
පෙරහන් කඩද සමග ඒතේ අට මේ අට යෙදුණු යෝග ඇති භික්ෂුවගේ පරිෂ්කාරයෝය. වස්ත්‍ර සතිකත් හේරෝද මෙසේ කියන ලද ධර්මින් කියලා නැහැ. ඔතන නැහැ නේ
එහෙම.
පරිස්කාර අට
ශරීරේ
පටිමුක්කේහි ඒව ධර්මින් දැන් ඊයේ මයන්න කලින් කිව්වා ඒ ඊව පදෙත් එක්ක කියන්න
ඕනේ.
සතික කියද්දි 60ක්ද හොඳට බලන්න.
80ක්. ඒක. විද්‍යාපත සම්පන්නව විද්‍යාපත සම්පන්නව බුද්ධහා කදීරතු බුද්ධ ආචාර්යතුමාගේ ආචාර්යයන්ගේ කොට බුදුන් බුදු පච්චාය බුදුනාන් භාග්‍යතුමාගේ උපකාර කොට
ඈ
උපාධ්‍යාය
උපාධ්‍යායන් වහන්සේ වඳිමින්ම සිටින තේක. හරි. එතකොට ඒහි භික්ඛූති භික්ඛු දැන් මේ භික්ෂුවකට භික්ඛු කියන්න තවත් හේතුවක් තමයි කියන්නේ මේ ඒහි භික්ඛු උපසම්පදාවෙන් උපසම්පදාව ලැබපු කෙනාටත් භික්ඛු කියලා කියනවා. එතකොට ඒක ගැනයි මේ විස්තරය කියන්නේ. ඒ තෙලේ කතාව කිව්වේ එතකොට ඒහි භික්ඛූති භික්ඛු කියලා කිව්වා. ඒහි භික්ඛු යයි භාග්‍යතුන් වහන්සේ වදාළ නිසා භික්ෂුවක් බවට පත් වෙනවා. අන්න ඒ ගැන විස්තරී දැන් කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මේ ඒහි භික්ඛු කියන වචන මාත්‍රයෙන් මේ ඒහි භික්ඛු උපසම්පදාව ලැබපු භික්ෂුන් වහන්සේ ගැනයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ ඒහි භික්ඛු උපසම්පදාව ලබන්න සුදුසු ඒ සම්පත් තියෙන කෙනෙක්ව දැක්කම භාග්‍යතුන් වහන්සේගේ පාංශුකූල චීවරයෙන් රන්වන් දකුණු ශ්‍රී හස්තය එළියට අරගෙන විවර බහැරට අරගෙන බ්‍රහ්ම ഘോഷාව නිකුත් කරමින් බ්‍රහ්ම ഘോഷාවක් නැත්නම් අර අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මෙන්න මේ දේශනාව කරනවා. ඒහි භික්ඛු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. ඒක අපි තේරුම කිව්වා. භික්ෂුව මෙහි එන්න. භික්ෂුව මෙහි එනු මැනව. මනාව දුක් කෙලවර කිරීම පිණිස බඹසර හැසිරෙන්න. කියලා උනෝකයි භාග්‍යතුන් වහන්සේගේ අදහස මේ. ඒකට මේ විදිහට දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ වචනයත් සමගම ගිහි ඇඳුම් මොන ගිහි ඇඳුම තිබුණත් ඒක අතුරුදන් වෙනවා. මෙන්න මේ විදිහේ පැවිදි රූපයක් පිහිටනවා. කොහොමද? කෙස් ඉවත් වෙලා සිවුරු කහට වස්ත්‍ර දරාගෙන එක් චීවරයක් ඇඳගෙන එක් චීවරයක් පෙරවගෙන අනෙක් චීවරේ අංශ කූටේ දාගෙන ඒත් එක්කම පාත්‍රය වං උරහිතේ එල්ලෙන විදිහට මැටි පාත්‍රයක් තියෙනවා. උට එල්ලුම කියන්නේ කවිකේකුත් එක්ක කරේ පිහිටනවා. මෙන්න මේ විදිහට විභාග්‍යතුන් වහන්සේගේ ආඥාවේ බලය. මීතර බලන්න ඒ වෙන කිසිම කෙනෙකුට ඔහොම ආඥාවක් තියෙද? මේකක් වෙන මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ විදිහේ ආඥාවක් ලෝකෙ පිහිටන්නේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේට ඔය ආනා චක්කවත්ති වගේ කියද්දි කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ මේ ආඥාවන්ගෙන් මේ ලෝකයේ ආනා චක්‍රය කියද්දි භාග්‍යතුන් වහන්සේගේ ආනා චක්‍රය ගැන විස්තර කරද්දි එතකොට ඒ ආනා චක්‍රය පවත්වන්න සුදුසු උතුමන් වහන්සේ නිසා භාග්‍යතුන් වහන්සේට ආනා චක්කවත්ති කියලා කියනවා. එතකොට ඒ ආඥාව වෙන කිසිම කෙනෙකුට ඒ වගේ ආඥාවක් පිටින්න්නේ නැහැ. ඒ නිසා ඒ විදිහ ආඥාවන් පණවන්න පුළුවන් උතුමන් වහන්සේ අතරින් ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ භාග්‍යතුන් ඒ නිසා ඒ අන විතර නෙවෙයි දැන් බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ පිරිණි විලා මෙච්චර කාලයක් ගත කරලා තාමත් ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වචන අපි පිළිපදිනවා. ඒ විදිහට පිළිපදිනවා. ඒ වගේම තමයි ඒක මේ පිළිපදීම නිසා පහසුවෙන් ධ්‍යාන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න උපකාර වෙනවා. මේ ආඥාව අපි හරියට පිළිපැද්දොත් ඒ විදිහේ අර මහා ශ්‍රේෂ්ඨ උතුම් ආඥාවක් තියෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේට ආඥා චක්‍රවර්ති උතුමන් වහන්සේ කියලා කියනවා. ඒක ගැන මෙතන නම් සඳහන් කරලා නැහැ. තව පොඩ්ඩක්ම බලලා කියන්න. ඒක ගැන අටපිරිකර පූජාවක් කරන්න අවශ්‍යයි කියන කතාව මම අහලා තියෙනවා කියලා දෙනවා.
අටපිරිකර ප්‍රාර්ථනා
ඒක මෙතන විස්තර කරනවා. උපනිෂ්ඨය සම්පන්නන්ති උබ්බේ අට්ඨපරික්කාර දාන උපනිෂ්ඨය සම්පන්නං යෝහි චීවරාදිකේ අට්ඨපරික්කාරේ පත්ති චීවරමේවවා සෝතාපන්නාදී අරියස්ස පුතජනස්ස ඒවවා සීල සම්පන්නස්ස දත්වා ඉදම් පරික්කාර දානං අනාගතේ එහි වික්කු භාවාය පච්චයෝ හෝතුති පත්තනම් පට්ඨතේති. තසතං සති අධිකාර සම්පත්තියං. බුද්ධාන සම්මුඛී භාවේ ඉදිමය පරික්කාර ලාභය සංවත්තති इति වේදි සම්බන් කියලා තියෙන ටීකාවේ කියලා. ඒතකොට ඒ ඒහි වික්කු උපසම්පදාවක් ලැබීමේ අදහසින්ම ඒ අදහස ඇතුව අටපිරිකරක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. සිල්වත් වික්ෂුවක් ඉදිරියේ කළත් ඒක සෑහෙනවා කියන කතාව තමයි කියලා තියෙන්නේ. හරි. ඔව් ඔව් ලැබුණ එල්ලුණ කියන අර. හරි. මේක තව ඒ කාරණා තව ටිකක් දිගට යනවා. අදට අපි එහෙමනම් මෙතන නවත්තමු නේද? දෙපතුර වෘත්තේ තියෙන විදිය කියන එක තමයි තියෙන්නේ.
සත්‍යක සත්‍යක කියන්නේ සත්‍යක සත්‍යක
සත්‍යක කියලා තියෙනවා.
අපි ඡන්ද සංගායන
සත්‍යක
දීකාරී
සත්‍යක. ඔව් මේකෙදි මේ වස්ස සතිකත් තේරෝ විය කියලා තියෙන එක ඇතැම් තැනක තියෙන්නේ වස්ස සටික කියලා. ඒ නිසා වස් 60 වස් පිරුණු කියන අර්ථයත් ඒක අපි ඔව් අපිට දුරු තිබුණේ ඇත්තටම වස් 60ක කියන අර්ථය තමයි. ඒ නිසා ඒ වස් 60ක කියන අර්ථය වෙන්න පුළුවන්. කොහොම හෝ ඒක ලොකු බලපෑමක් නැහැ. නමුත් අර්ථයේ තියෙන්නේ වස් 60ක කියන පැත්ත ටිකක් නේද? බොහෝ තැනක එහෙම කතාවක් කියවෙනවා. ඒ නිසා එමනම් අද දවසෙත් අපි මේ රැස් කරපු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලයේ අනුමෝදන් වෙන මේ සක්වල වාසී අනන්ත සක්වල වාසී සෑම සියලු දෙනෙකුටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි. මේ ස්වාමීන් වහන්සේලාත් මේ අද ගමනක් පිටත් වෙනවා. දැන් අපි ඒ කරපු සුපරේණු ස්වාමීන් වහන්සේලාටත් මේ ගමන අවසන් වෙනකන් බොහොම පහසුවෙන් ඒ ಗುಣධර්ම දිනු කරගෙන ඉතාමත්ම පහසුවෙන් නැවතත් ආරණ්‍යයට ආපහු වැඩම කරන්න හැකියාව ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා.